dari Tathagata Buddhaya Vamsika. Tathagata Vamsika sabi vuna utu dharmaratneta. Itu dharmaratneta sabi vuna vare buddhir maha sangharate namaskar. Namaskar. Adapi bhavana vartu vagatte Ananja Sappaya Sutra. Mamsi mesi asana labi. Ekkalaki bhagatu mahanse කුරු රට අම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සන්ගේ නියම් ගමක් වේද එහි වැඩ වසන සේක. එකල් නිවනායි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කතා කළ සේක. තුන්වතුන් වහන්සේයි ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළා. මහණෙනි කාමයෝ අනිත්‍යයි. හිස්සය. විනාශවන්නා විනාශවන ස්වභාවය ඇත්තාහ. මහණනි මේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ අඥානියන් විසින් මගේ මගේ කියනු ලබන්නේ. මෙලව ඇත්තා වූ යම් මනුස්ස කාම ගුණියොද්ද පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණියොද්ද මෙලව ඇත්තා වූ යම් මනුස්ස කාම සංඥාවොද්ද පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම සංඥාවොද්ද මේ දෙකොටස මායයාට යටත් වේ. මේ මායයාගේ ස්ථානයයි මායයාදන් කැමති මායයාගේ කොටුවේ. මේ කාමයන් අරමුණ කොට සිත් හට ගන්නා වූ දැඩි ලෝභයද ව්‍යාපාදයේද අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියන ලද සාරාම්භයද යන අකුසලද වූ පවතී. මේ අකුසල මේ ශාසනෙ ඉක්මෙන්නා වාර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවතී. අටගනිති. ඉතින් මේක මේ පාලි භාෂාවෙන් පෙන්වන එකේ පෙන්වනවා අනිච්චා භික්කවේ කාම තුච්ඡා මුසා මෝස ධම්මා මයා කතමේ තම් භික්කවේ බාලලාපකේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ පෙන්නන මේ කාමයේ කියන එක අනිත්‍යයි. අනිච්චා භික්කවේ කාම තුච්ඡා. කාමයේ කියන එක තුච්ච වූ දෙයක්. මුසා මෝස ධර්ම. ඔගොල්ලෝ දන්නව මේ මෝස ධර්මයේ කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. අනිත් පැත්තට යම් සත්‍යං මෝස ධම්ම නිබ්බානං කියලා. නිර්වාණය විතර යම් මෝස ධර්මයක් තියෙන අනිත්‍ය ඔක්කොම මුසාවන් කියන එක. මයාකත මේතම් ඒ කියන්නේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ. බාලලාපන බාලයාගේ වචනයෙන් සිදුවක් වෙන්නේ කියලා. ඒ බාලයාගේ වචනයෙන් තමයි හරියට අපිට ඔය කාමයන් කියනවා ඇති වෙන්නේ. මට කියන්න පුළුවන් උදාහරණයක් ඔය මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම යාළුවෙක් එක්ක කතා කර ඉන්නකොට එතෙන් තවත් එක් යාළුවෙක්. එයා ඇවිල්ලා එයා කතා කරන්න ගත්ත මේ වර්ණනා කරන්න ගත්ත කාන්තාවගේ ශරීර කොටාසයක් ගැන වර්ණනා කරන්න ගත්තා. ඉතින් යාළුව මන් දිහා බැලුවා මම මගේ යාළුව දිහා බැලුවා මගේ යාළුව ඉඳන් දුවා. බෝධිසත්වයෝ සහ නරමයෝ කියලා අර මනුස්සයාට. මම මේ පෙන්වන්න හදන්නේ ඔය පාසලක කුඩා දරුවෙක් ඉන්නේ. ඒ කුඩා දරුවා අවුරුදු අපි තුන 10ක 12ක වයසක එක්කෙනෙක් කියලා. එයා මේ භවයේදී ඌව ගැන සිතමු කෙනෙක් නෙමෙයි. නමුත් අර පන්තියේ ඉන්න මෝරුකු දරුවෙක් එහෙම නැත්නම් ඉහළ පන්තියේක දරුවෙක් ඔය වගේ දෙයක් කියනවා. කිව්වම මේ පොඩි එකාට හිතෙනවා මේක ඇත්තද කියලා බලන්නයි කියලා. බැලුවාම යාගේ විඥානය එතන බැසගන්න. විඥානය බැසගත්තනම් ඉතින් නාම රූපයන් නැති කියලා භවපච්චා ಜಾති දක්වා ක්‍රියාත්මක වෙනවා. අර නැති කාමියෝ කියනවා මෙයාට ඇති කෙරෙව අර මොන්සේ අර විදිහට. ඉතින් ඕක සිද්ධ වෙනවා උදුමාකාර විදිහට ඕක සිද්ධ වෙනවා. දැන් කෙලක් වෙලාවට මේ කුසලී මුවාවෙන් එනවා. දන්න එක්කෙනෙක් ඔගොල්ලෝ අපි තුම ඔගොල්ලෝ නාට්‍යයෙන් බලන්නේ නැතුව ඉන්කම් ඉන්නවා කියලා. ඔන්න එක්කෙනෙක් ඉන්නවා ටිකට් පොතක් අරගෙන. අනේ අපි මේ පන්සලට ආධාර වෙනස අපි මෙන්න මෙහෙම නාට්‍යයක් වෙන්නනවා මේක බලන්න ඉන්නේ කියලා. ඒ පාර මෙයා කල්පනා කරනවා මේක මේ පන්සලට ආධාරයක් නෙවෙයි ඉතින් කුසලයක් නේ. ඒක නිසා මම ඒකට යනවා කියලා. ගියාන් පස්සේ අර නාට්‍යයේ තියෙනා ওই කාමදේව පෙන්නවා. පෙන්වයන් පස්සේ මෙයාගේ සිතේ වට ඇදිලා ගිහිල්ලා එයාගේ අර නැති කාමයෝ බාලයා විසින් ඇති කරගන්නවා. එතකොට මෙතන පෙන්නනවා මේ ditta dhamma kama samparayaka kama දැන් තියෙන කාමයන් අපිට පස්සේ ඇති වෙන කාමයන්. ඒක ditta dhammika kama sanyaha. ඒ කාම සංඥාවන් කියලා කිව්වහම ඒ කියන්නේ සංස්කාරේ නිසා විඥානීය පැවතීමකට ඇති කැමැත්ත තමයි කාම සංඥාව කියලා කියන්නේ. අපි යම් ආකාරෝ සංස්කාරයන් කරනවා ඒක නිසා විඥානය කඩගන්නවා. ඒ විඥානීය පැවතින සංස්කාරය නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත. රූපය නිසා විඥානීය පවතින සංස්කාරය නිසා පවතින. එතකොට සංස්කාරය නිසා විඥානීය පවතින තියෙන කැමැත්ත තමයි කාම සංඥාව කියලා කියන්නේ. මෙන්න මේ දෙකම එතකොට කාරණා හතරක් වෙනවා. දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. ඒ කියන්නේ කාමයේ කාම සංඥාවයි. කාමී ගුහම අපි දන්නවා සංකල්පයන්ගේ තියෙනා වූ රාගය නේද? එතකොට මේ දෙක උභය මේත මාර දෙයියා. ඒක මාරයට යටත් වෙනවා. මාරස්ස විසයෝ මාරයාගේ ස්ථානීය වෙනවා. මාරස්ස නිවාකෝ මාරයා දමන කෑම. අපි ඉන්නේ මාරයේ කෝල් කොටුවේ. එළියට පයින් හදනකොට මාරයා මොනවා හරි කෑමක් දෙන මේ පර්මයායි කෑම කාලා ආපහු ඇතුළට වෙලා ඉන්නවා. අර කුකුලා ඇතුළට වෙලා ඉන්නවා. මාරස්ස කෝචෝ ඒ කියන්නේ මේ රේන්ජ් එක කියන එක. ඒ මාරයා ඕගොල්ලන්ට යම් කිසි දුරකට යමක් පේනවද ඇහෙන්? ඒ බලල ඔබලු අරමුණු ගන්නවද? කනින් සද්දාලා අරමුණු ගන්නවද? මේක මායාවේ රේන්ජ් එකට යට. එයාටත් තේරෙනවා. මෙන්න මෙයා මේකට කැමති. ඒ රේන්ජ් එක ඇතුලේ ඔබලු ඉන්නේ. එතකොට ඒකනේ අර එළියට පයින් නැදනකොට එයා පොඩ්ඩක් ඒ පැත්තෙන් එක මතක් කරලා දෙනවා. ඒ පාර ආපහු අපි ඒකට වැටෙනවා. හේතේති පාපක අකුසල මානස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි කියන එක කියන්නේ අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන එක තමයි ඇති වෙන්නේ. මාන්නේ ඇහිලා ආර ශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta ධම්මයක කාමියොත් යම් සම්පරායක කාමියොත්ද යම් ditta ධම්මයක කාම සංඥා කෙනෙකුත් යම් සම්පරායක කාම සංඥා කෙනෙකුත්ද තෙල කාම කාම සංඥා යන දෙකම මරුක තැන් වේ. මරුට විශේෂ වේ. මරුගේ නිවාපයයි මරුගේ ගෝචරයයි. මේ කාම ගුණය વિશે මානසික වූ අවිද්‍යාව ව්‍යාපාද සාරම්භයන තෙල ලාමක අකුසල ධර්මෙන් පවත්නාහ. ඒ තුන් කෙලසුන් මේ ශාස්ත්‍රයේ හික්මෙන ආර ශ්‍රාවකයාට අන්තරාය වෙනස පවතී. මම කාම ගුණ ලෝකයේ වැඩපියා දැහැන් නරුණු මේ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතා ඒක මම ඉපළු මහත්ගත වූ සිතින් කාම ගුණ ලෝකයේ මැඩපවත්තා සිතින් බෝධිපාක්ෂික කර්ම අදිෂ්ඨාන කොට වාසය කරන්නා වූ මාගේ යම් සිතේ හට ගන්නා වූ පවිතු අකුසල් වූ අවිද්‍යාව ව්‍යාපාදිය සාරම්භය නොවිත ඔහු නොවන්නා ඔහුගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නො අප්‍රමාණ වූ මොනවට වඩනාලද්දා වූ සිතක් වන්නේ. ඔතන පාලි භාෂාවෙන් පෙන්වන්නේ අප්‍රමාණං සුභාවිතා කියලා. අප්‍රමාණයේ ඒ කියන්නේ සුභයෙන් අයින් වීමක් විතර පෙන්නන. මෙසේ සුභය කියන්නේ අසුභයෙන් අයින් වීම නිසා ඇතිවනා වූ සුභය. මෙසේ පිළිපන්නා ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනා ධානයට හේතු සමාධිය වූ පහදි. මනා පහදි නැති කල්ලි මේ භවෙම කම්පාන ධාන සමාධිය දෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදෙමු. නොත් ශරීරයගේ නිදීමේ මරණින් මත්ති යම් කාරණයකින් ඒ භික්ෂු උපදින්නා විපාක විඥානයක් වේද ඒ කුසල ඒ ධ්‍යාන සමාන වූයේ යන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමු වන කෙලසුන්ගෙන් කම්පාන වන ධ්‍යාන සමාධියට යොදු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේකේ පේන්නේ මොකද්ද? මෙයා තීරුම් ගත්ත අපි ඉන්නේ මේ මායෙදි කුකුල් කොටුවේ. මායя දාන කෑම කකා මේ කස්සට වැටලා අපි ඉන්නේ. මෙයා කල්පනා කළා මම මේකෙන් ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ මම මේ කුකුල් කොටුවෙන් පැන ගන්න. දැන් ඕගලන්ට ප්‍රශ්නයක් ඇති වුණාම කල්පනා කරන්නේ මම කොහොම හරි මේ ප්‍රශ්නේ මිදෙනවා කියලා. අන්නේ වගේ මේ කුකුල් කොටුවෙන් මම පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් තමයි ආගත්තේ. දැඩි අදිෂ්ඨානයක් ගත්තා මේකේ දුක් විඳ විඳ ඉන්නේ නැහැ මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා. අන්නේ අදිෂ්ඨානයේ හේතු කොටගෙන තමයි මේ අප්‍රමාණ ඒ ස්වභාවිතු ඒ චිත්ත චේතෝ විමුක්තියක් උතන ඇති වෙනවා. ස්වභාවිතයි කියන්නේ සුභ කියන විමුක්තිය කියන එකට. එතකොට මේක පැහැදිලි කරගන්නත් එක්ක අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. අපි පළමුවෙන් මේ අපිට ගන්නකොට රාතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මයක් ලබා දුන්නට මේකේ තියෙන්නේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේකේ ලකුණු කරලා තියෙනවා කාමච්ඡන්දය කියන එක. එතකොට ඔය කාමයේ කියලා කියන්නේ මොකක්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියනවා. සංකල්පයේද වෙන්නා වූ රාගය තමයි මේ පුරුෂයාගේ කාමයේ හැටියට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ සිතේ තිබෙන්නා වූ දෙයක් තමයි අපි මෙතන කතා කරන්නේ. එතකොට මේ පැත්තේ ඕගලන්ට පේන මේ සංකල්පයේ කියන එක ලකුණු කරලා තියෙනවා දකුණු අත පැත්තේ. එතකොට මේ පැත්තේ වම් අත පැත්තේ ලකුණු කරලා තියෙනවා රාගය කියලා. එතකොට මෙන්න මේ සංකල්පයන්ට තිබෙනා වූ රාගය අන්න ඒක තමයි අපි මේ කාමී කියලා කියන්නේ. සංකල්පිත දෙවිනා රාගය. ඉතින් ඔයගලන්ට පේනවා මේ පතේ බැලුවහම මේ සුභයි සුඛයි අත්තා කියලා අරගෙන තමයි අපි මේ සංකල්පයට ඇවිල්ලා තියෙන්නේ. මේකට රාග වෙලා තමයි කාමච්ඡන්දේ කාමී කියන එක ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් මේක සකස් කරන එක. මේ සංකල්පයන් කියන ඒවා අපේ මෙතන සකස් කළා. මේක සකස් කළා තමයි අපි ආපහු මේ කාමයට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් කාමී කියන එක නিত্য උදයක් නෙමෙයි. සකස් කරන්නා වූ දෙයක් කියන එක මේ විදිහට අපිට පේනවා. එතකොට ඒකනේ බුදුහාමුදුරුවෝ මුලින්ම කිව්වේ අනිච්චා භික්ඛවේ කාම. කාමයේ කියන එක අනිත්‍යයි. නিত্য වුණා නම් බුදුහාමුදුරුවෝටවත් කියලා වෙන්න බෑ. ඒක සකස් කරන්නා වූ දෙයක්. ඒක අපි පළවෙනියට මේකේ මේ ඩයග්‍රෑම් එකෙන් ඉගෙන ගන්නවා. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා මේකේ මේ සුභයි සුඛයි අත්තා කියලා තියෙනවා. එතකොට ඕකත් හැදෙන ක්‍රමයක් තියෙනවා. අන්න ඒක තමයි අපි මේ ඊළඟට 2B ඩයග්‍රෑම් එකේ ඊළඟට තියෙන ඩයග්‍රෑම් එකට යන්නේ. ඒක පෙන්නන ඔය මේක හැදෙන්නා වූ මෙතන තියෙනවා මේ ස්ටෙප්ස් හතක් තියෙනවා අපේ විඥාන ධාරාව යනකොට ඒ අපි දන්නවා අපි රවුම් කරකවනවා කියලා. ඒ රවුම කරකවනකොට ඒ රවුමක තියෙන ස්ටෙප්ස් හතක්. එක එක රවුමදී ඒ සිග්නිෆිකන්ට් වෙන්නේ එක එක ස්ටෙප්ස්. එතකොට අපි ඒ ස්ටෙප්ස් හත පොඩ්ඩක් බලමු. මෙතන අපි මුලින්ම අපි රූපයක් දැක්කාම කබලින්කාර ආහාරය පොබ දැක්කාම එක පාටම අපිට ඔක සුබයි කියලා අපි සංඥාවක් ඇති වෙනවා. ඒ සුබ සංඥාව කියන එක එතන ඇති වෙන එක අපි මෙතන ලකුණු කරලා තියෙනවා මේ පරාමාංශයේ ඉඳන් ඉදන් සත්‍යයට යන දේ හැටියට. ඒක සුබයි කියලා ගත්තාම නිකන් නෙමෙයි මේක පරාමාසයට ඇතුළු වෙලා ඒක අපේ සුබයි කියලා මෙහාට ඇති වෙනවා. මේක දීර්ඝ කාලෙ මේකට එකතු වෙනවානේ. එකතු වෙන්නේ මේ පැත්තට යනවා. එතකොට මේ සුබයි කියලා ආවට පස්සේ ඒ රූපේ නැවතත් දැන් බලන්න යම් කිසි රූපයක් පෙනුනත් ඊළඟ මොහොතේක නැති වෙලා ගියා නම් මට ඕක ගැන මොකක්වත් නැහැ. මේ තිබුණා මේක නැති වෙලා ගියා. නමුත් මට ඒක නැවතත් ස්පර්ශ කරන්න පුළුවන් නම් නැවතත් පුන පුනා ස්පර්ශ කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? මට ඒක නිසා හැඟීමක් ඇති වෙනවා. දැන් මේක පවතිනවා මේක සුඛයි කියලා නේද? අන්න ඒ වාගේ අපිට මෙතන නිත්‍යභාවයක් කියන එක ඇති වෙලා තියෙනවා. අර නැවතත් අපේ රූපයට නැවතත් ගමන් කිරීමේ හැකියාවක් තියෙන නිසා. ඒකට සුභ වුණා දැන් ඔන්න නිත්‍ය වුණා. මේක තමයි මේ දෙවෙනි ස්ටෙප් එක. නිත්‍යයි කියන එක දෙවෙනි එක. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා මේ බයග මෝහාගතියේ ඉඳන් මෙතන ඇඳලා තියෙනවා ඉරක් සංස්කාරයට. අන්නේ ඇඳලා තියෙන ඉරේ ලඟු කරලා තියෙනවා කාම රාග අනුසය කියන එක. මෙන්න මේ ඒරියා එක මේ ග්‍රීන් ලයින් එකේ ඉඳන් දකුණු අත පැත්තට සුබයි කියන එකෙන් පල්ලෙහාට නිකන් ත්‍රිපීසියමක් වාගේ තියෙන්නේ. අන්නේ ඒ කැලලට කියනවා මේ කාම රාග අනුසය ඒරියා එක කියලා. දැන් බලන්න මේක සුබ වුණා මෙතනින් නිත්‍ය වුණා සුබේට නිත්‍ය වෙලා දැන් මම මෙතන සංස්කාරයට මෙතෙන්ට ආවයින් පස්සේ ඒ කියන්නේ මේ සංස්කාරයන් දැන් නිත්‍යයි කියලා පරාමාසයට ඇතුළු. ඒ කියන්නේ මට අර මිනිස්සයා දිහා නැවත නැවතත් පුන පුනා බලාගෙන ඉන්න පුළුවන් කියන සංස්කාරයන් තියෙනවා. කෑම කනවා නම් කාල රස විඳින්න පවතිනා වූ ස්වභාවය. එතකොට ඒක නිත්‍යයි කියලා මේ පරාමාසයට ඇතුළු වෙනවා. අන්න ඒ රේඛාව ඔයගොල්ලෝ දිකට දික්කලොත් කොහටද යන්නේ මේ තිත් රේඛාව. ඔයගොල්ලන්ට වෙනවා මෙතන සංඥාවක් කියන එක තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? දැන් ඒ කියන්නේ මම කියනවා මේක සුඛයි. ඒ කියන්නේ මේ සුභයට නිත්‍යයි කියලා ආවට පස්සේ මට ඇති වෙලා තියෙනවා මේ සංඥාව සුඛයි කියලා. අන්නේ සුඛය කියන එක ආවට පස්සේ දැන් අන්නේ අපි තුන්වෙනි කාරණේ හැටියට කියනවා මෙන්න මේ සුඛය කියන එක මේ පරාමාසය කරා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. අන්නේ කාරණේ කියලා අපි ලියා ගන්නවා. ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක කියන එක. සුඛයි කියන එක. මේ සුඛය පරාමාසයේ ඇතුළට ආවා පරාමාස ගත වුණා කියන අර්ථයේ තියෙන එක තමයි හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ. පරාමාසයේ ඇතුළේ දැන් තියෙනවා අර සුඛය කියන එක. මේ සුඛය ආවට පස්සේ දැන් මම මේක මගේ කියලා ගන්නවා. අත්තා කියලා ගන්නවා. ඒකට පරාමාසයෙන් දැන් බයගතියට රේඛාවක් අපි ලකුණු කළොත් ඒක ලකුණු කළා නෑ මේකේ. ලකුණු කළොත් අන්නේ රේඛාවට අපි ලියත හැකි එතන අත්තා කියලා. ඒක තමයි පස්වෙනි කාරණේ වෙන්නේ. ඒ ගත්තට පස්සේ අත්තා කියලා ගත්තට පස්සේ උගලට ආපහු පේනවා මේ බයගතිය ඉඳන් වේදනාව දක්වා රේඛාවක් ලකුණු කරලා තියෙනවා. අන්නේ රේඛා උඩින් ඕගොල්ලෝ ලියා ගන්න පුළුවන් දිට්ටි අනුසය කියලා. අන්නේ ඒක තමයි 6 වෙනි ස්ටෙප් එක වෙන්නේ. දිට්ටි අනුසය. දැන් බලන්න මේ දිට්ටි අනුසය වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන සුඛයි කියලා පරාමාසයට ආව මගේ කියලා ගත්තා. දැන් මම මේක ඇඟිල්ල දික් කරලා රූපයට පෙන්නන්නේ මොකද්ද? රූපයට කියනවා සුඛයි කියලා. දැන් මේක හරියට ඕගොල්ලෝ අඹ ගෙඩියක් ගන්න කුණු අඹ ගෙඩියක් අරගෙන කෑල්ල කපලා දාලා කුණු අඹ ලාබයිනේ ආවට අරගෙන මේක කපලා දාලා කාලා රසයි. ඒ රසයක් දැන් ඕගොල්ලන්ට ඇති වෙලා තියෙනවා. දැන් එහෙම හිතාගෙන දැන් බලන්න ආපහු ඊළඟ දවසේ මේ අද කාලා විඳපු මනුස්සයා ඊළඟ දවසේ අඹ ගෙඩිය කුණු අඹ ගෙඩිය දැක්කම මොකද හිතේ? කුණුයි කියලා හිතනවද නැත්නම් රසයි කියලා සුඛයි කියලා හිතනවද? සුඛයි කියන එක තමයි යාට එන්නේ. දැන් එහෙනම් ඔන්න මෙතනදී රූපයට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා ඒක සුඛයි කියලා. ඕක තමයි ඔය පෙන්නන්නේ අර මේ අදිවචන සම්පස්සය රූපකාය අදිවචන සම්පස්සය රූපේ නැහෙනේ සුඛයක් කියන එක. ඒක තිබුණේ සුභයි කියන එක බියුටි කියන එක තිබුණා. අපේ මනසෙන් කර්කෝල එනකොට දැන් අපි කියනවා සුඛයි කියලා. අදිවචනයක් තියෙනවා. එතකොට ඔන්න යා මේ අපි 6 වෙනි කාරණේ කිව්වා මේ දිට්ටි අනුසය කියන එක. ඊට පස්සේ මේක නිසා දැන් අපිට ඇති වෙලා තියෙනවා නන්දිය. ඒ නන්දිය තමයි 7 වෙනි එක වෙන්නේ. නන්දිය ලකුණු කරලා නැහැ මේක තියෙන්නේ පල්ලෙහැයි. එතකොට අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ ඔයගොල්ලෝ දැක්කන් නන්දිය ලකුණු කරලා තියෙන තැන නේද? 2 ඩයග්‍රෑම් එකේ. එතකොට මේ නන්දිය කියන එක ඇති වෙනවා. අන්න ඒක තමයි මේ 7 වෙනි කාරණේ. ඔන්න ඔය විදිහට ස්ටෙප් 7ක් අපේ ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට හැම රවුමකම ওই ස්ටෙප් 7 තියෙනවා. හැබැයි ඒ රවුම වල ස්වභාවය අනුව එක එක ස්ටෙප් එකක් තමයි මේ සිග්නිෆිකන්ට් වෙන්නේ. දැන් පළවෙනි රවුමේදී සුභයි කියන එක සිග්නිෆිකන්ට් වෙනවා. දෙවෙනි එකේදී නිට්ටයයි කියන එක. අන්න ඒ විදිහට තමයි ඒක යන්නේ. ඉතින් අපි රවුම පස්සේ සාකච්ඡා කරනවා කොහොමද රවුම ඇති වෙන්නේ කියලා. එතකොට ඊළඟට අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඕගොල්ලන්ට පෙන්නනවා අර අහනුයි මමනුයි කියන එක දෙන්න තමයි අපි මුලින්ම ඕගොල්ලන්ට පෙන්නනවා අභිජ්ජාව ව්‍යාපාදේ සාරම්භය. අන්නේ කාරණා තුන මේකේ ලකුණු කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නේ මේ කාමයේ කාම සංඥා නිසා මොනවද අපිට ඇති වෙන්නේ? අභිජ්ජාව මේක මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියන එක. ව්‍යාපාදේ නැසේවා මැරේවා කියන ස්වභාවය. ඊළඟට සාරම්භය. එතකොට අන්නේ කාරණා තුන මේකේ ලකුණු කරලා තිනවා. මේක අර තයෝ ධම්ම සූත්‍රයට ආද මේ ඩයග්‍රෑම් එක. එතකොට මේකේ තවත් කාරණාවක් අපි පෙන්නනවා අහංකාරයයි මමංකාරයයි කියන එක. ඔය රේඛාවක් ඕගොල්ලන්ට පේනවා මේ තීන විද්‍යේ ඉඳන් මේ පල්ලෙහා මෝහයට යන්නා වූ තිත්‍රේඛාවක් තියෙනවා. ඔන්න ඔය තිත්‍රේඛාවට අපි මේ අවිද්‍යාව ඉඳන් එන්නා වූ රේඛාව අවිද්‍යාව ඉඳන් කුක්කුච්චේ දක්වා එන්නා වූ රේඛාව දික්කළු ආන්න එතෙන්ට තමයි අපිට ඇතිවෙන්නේ අහංකාරය කියන එක. ඒක සම්බන්ධ කළොත් ඉතන අහංකාරය කියලා එන්නේ. ඒ කියන්නේ තීන විද්‍යේ ඉඳන් මෝහයට යන එකයි අවිද්‍යාව ඉඳන් කුක්කුච්චේ දක්වා තියෙන රේඛාව දෙක කැපෙන තැන අන්න අහංකාරය. ඊළඟට ආපහු ඕගලන්ට පේනවා මේ තීන විද්‍යේ ඉඳන් 1.3 මෝහය කියලා කියන්නේ අර අවිද්‍යාව ආශ්‍රවයේ තියෙන තැන. අන්නේ රේඛාවයි අර දොරකොල්ල තියෙනවානේ ඒ දොරකොල්ලයි කැපෙන තැන ආන්න එතෙන්ට එනවා මමංකාරය කියන එක. එතකොට අහංකාරය පල්ලෙහා උඩ මමංකාරය කියන එක තියෙනවා. ඊට පස්සේ මේ අහංකාරයේ මමංකාරයේ එක්කහ වෙලා ඉන්නා වූ තැනකුත් තියෙනවා. ඒ දෙන්න එකට එක්කහ වෙලා ඉදීමකුත් තියෙනවා. අන්න ඒක තමයි මේ රතු පාට ඉරි කැලේ දෙකක් ලකුණු කරලා තියෙන. ඔයගලන්ට පේනවා එකක් සංඥාවේ ඉඳන් පලාසයට. අනිත් එක තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට ලකුණු කරලා තියෙන රතු පාට. ඒ රේඛා දෙක කැපෙනවා මේ කුක්කුච්චේ තියෙන තැන. ඇතුලේ ඔයගලන්ට පේනවා ඒ දෙක කැපෙන තැන තියෙනවා. ඔන්න උතන තමයි අහංකාරයේ මමංකාරයේ දෙන්න එකට එක්කව වෙලා ඉන්නවා කියන එක තියෙනවා. ඒක එකට එක්කව වෙලා ඉන්නවා කියන එක බලන්න නම් තේරුම් ගන්න ඕගලන්ට පුළුවන්. බලන්න මෙන්න මේ පැත්තේ තියෙන රේඛාව බලන්න. තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනවා රේඛාව අල්ලගන්න. තීන මිද්දේ පැත්තේ ඉඳන් මම මෙන්න මෙතෙන්ට එනවා කියන්නේ මොකද්ද? තීන මිද්දේ ඉඳන් මේ අහනුයි මම එක්කව වෙලා ඉන්න තැනට එනවා. අපි හැම වෙලාවෙම තියෙන මේ අපි හැම වෙලාවෙම රෝගී. අපි රෝගී නොවෙච්ච අවස්ථාවක් නැහැ. මොකද ඕන වෙලාවක අපි ඕගොල්ලන් ඉපදීමේදී ගත්තාම කායික ඕගොල්ලෝ දන්නවා අසුචි පිටිගිරිය මුත්‍රා පිටිගිරිය බඩගින්න විපාසය සහිත කායික රෝගියන් ඇති වෙලා තියෙනවා. ඒක හැමෝටම තියෙනවා. අනිත් අතට ගත්තාම මානසිකව ඕනම කෙනෙක් වට අටක් කරගෝපුවම මොන වස්තුවක් අල්ලනවා ඒ මොනසෙයා තීන බිඳ ස්වභාවයට ඇවිල්ලා තියෙනවා. එවනම් අපි රෝගී නැති අවස්ථාවක් නෑ බලමු. එතකොට එහෙමනම් මේ සම් තීන මිද්දී ඉඳන් මෙතෙන්ට එනකොට මේ අහනුවම එකහවිලෙන් තැනකට එනකොට කියනවා තීන මිද්දී කියන්නේ ලෙඩ වෙලා. ලෙඩ වෙලා මම කියන එක තියෙනවා. ඊළඟට ගත්තාම අපි මෙතන ඉඳන් දකුණු අත පැත්තට යන එක සම්ප්‍රප්පලාපයට යන එක කල්පනා කරනවා. අන්න ඒ තමයි අපි කල්පනා කරන්නේ අහංකාරය කියන කතාව. අහංකාරය මොකද්ද කියන්නේ? ඒක කියනවා මම ලෙඩ වෙලා. ලෙඩ වෙලා මම කියලා තමයි දැන් මම කියලා කතාවක් ආවනේ. ඊළඟට දැන් කියන්නේ මොකද්ද? මම ලෙඩ වෙලා. මේක හරියට නිකන් ඔය සම්ප්‍රප්පලාපයේ තියෙන ඔය නිට්ටයයි කියන අර්ථය. එතකොට නිතරම මේ හිතෙන්නේ මේ මම හැමදාම හොඳට ඉන්න මනුස්සයා. කවුරු හරි යවුවාම කියන්නේ අද මම ලෙඩ වෙලා කියලා නේ. කියන්නේ නැහැ මං හැමදාම ලෙඩ වෙලා ඉන්නවා කියන අද වැඩි වෙලා කියලා නෙමෙයි කියන්නේ. මේ අද මම ලෙඩ වෙලා වැඩට ඉන්න බෑ අද මම ලෙඩ වෙලා කියලා නේද? එතකොට ඒ කියන්නේ මම නිතරම හොඳට ඉන්නවා. මේ අහම්බෙන් අද ලෙඩ වෙලා. මම ලෙඩ වෙලා. එහෙනම් අපි මෙතෙන් තියෙනකොට කියනවා ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඔය දෙකේ වෙනසක් තියෙනවද? හොයා ගන්න විද්‍යාමානෝ වෙනසක් නැහැ නේද? වචන දෙක දෙපැත්තට කරගිලා විතරයි. ආන්න ඒක නිසා මේ පලාසයට ඒ දෙන්නව වෙන් කරන්න බෑ. පලාසය හදන්නේ නිතරම කම්පිටිෂන් එක. මේකට වඩා මේක හොඳයි කියලා වෙන් කරන්නේ කොහොමද? දැන් මේ දෙන්නව වෙන් කරන්න බෑ. ලෙඩ වෙලා මම ලෙඩ වෙලා දෙකම එකයි. ආන්න ඒ தත්ත්වයට පත් වෙලා ඒක නිසා වෙන් කරන්න බැරුව තමයි මේ දෙන්න එකට එක්කවලා ඉන්නේ. අපි ඕක දැන් බැලුවේ මොකද? අපි මේ අවසානයේට මේකේ භාවිතා කරන භාවනාවදී ඔය ආමේ මම එක්කවලා ඉන්න අවස්ථාව කියන එක. එතකොට අපි එහෙමනම් මෙතනින් අපි ආපහු සූත්‍ර දේශනාවට එමු. මේකෙ පෙන්වන්නේ මොකද්ද? මේ ඩයග්‍රෑම් එකේ නම් පෙන්වන්නේ දැන් මේ මෙන්න මේ කුකුල් කොටුවනේ මේ පල්ලෙහාන් ඇදලා තියෙන කුකුල් කොටුව. මේ කුකුල් කොටුවෙන් මං එළියට පැනගෙන ජීවත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ගැනීම. අන්නේ අදිෂ්ඨානයෙන් තමයි මට පුළුවන්කම තිබුණේ මේකෙන් එළියට එන්න. එතකොට එයා කියන්නේ මෙයාට අයින් වෙන්න පුළුවන්කම තිබුණා සම්පූර්ණයෙන් ඔය රූපය අසුභෝ උදයක් නමුත් සුභ වශයෙන් අරගෙන ඇති වෙලා තියෙන ප්‍රශ්න. ආයෙත් පෙන්නවා යළුදු මහණෙනි ආර ශ්‍රාවකතුන් විසේ ප්‍රත්‍යාවේක්ෂ දෙන්නේ. යම් ditta dhammika kama කෙනෙකුත් යම් සම්පරායක කාම කෙනෙකුත් ඇද්ද? යම් ditta dhammika kama සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කිය. මෙසේ පිළිපං එම් පිළිවෙත බහුල කොට වෙසෙන රූපයේ සිට අරියත්වාදී කාරණී පහදිනේ. සම්පසාදී ඇති කල්ලි හේතාත්මේ විසුන් නොවනි රහත් බවට අසක්කලේ. ආනෙන්ජ සමාපත්තීට සමවදී මරණින් මත්තේ මේ කාරණී විද්‍යාවයි. යම් කරුණකින් මේ මහානුකේ උපදින්ට නිසි විපාක විඥානී වීනම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණියවන්නේ. මහානෙනි මේ දෙවෙනි චතුත්ථ ධ්‍යාන සංඛ්‍යාත ආනෙන්ජ ප්‍රතිපදාව කියලා කියනවා. ඔක චතුත්ථ ධ්‍යාන සංඛ්‍යාත ආනෙන්ජ සූත්‍රාව කියලා කිව්වට මේ පාලි භාෂාවෙන් එක පෙන්වන්නේ ဒုတိය ආනෙන්ජ සප්පාය ප්‍රතිපදා. චතුත්ථ ධ්‍යාන කතාවක් නෙමෙයි එතන පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට ඉතින් ඔක හරියන්නේ ආකාසඤ්ඤායතනිය කියන එක තමයි මුතනින් ගන්න තියෙන්නේ. මේක පෙන්වන්නේ මොකද්ද? අපි අර 2B ඩයග්‍රෑම් එකේ බැලුවා නම් මෙතෙන්දී අපි මේ ditthi anusaye බලන්න අපි මේක වටේට කැරකිලා සුභයි නිට්ටයයි සුඛයි අත්තා කියලාම ඇවිල්ලා ඊට පස්සේ මේ ditthi anusayeට ආවන් පස්සේ මේ ditthi anusayen ඇඟිල්ල දික් කරලා පෙන්නන්නේ මොකක්ද? කබලින්කාර ආහාරය. එයා පෙන්නනවා මෙන්න මේ රූපය තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතකොට මෙතෙන්ද පෙන්නනවා මේ සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ කාම සංඥා කියනවා. මේ ඔක්කොම සතර මහා භූතයෝ නිසායි කියන එක. එතකොට අන්න ඒක තේරුම් ගත්තාම ඒක එයාට පේනවා මේ රූපේ නොවන්නේ නම් කාමයක් හෝ කාම සංඥාවක් නැතේ කියලා. මේක නැත්තම් මේක ඇති වෙන්නේ නැහැ. මේක නිසා තමයි අඹගෙඩිය නිසා තමයි මේ ප්‍රශ්නේ මට ඇති වෙන්නේ. එතකොට රූපේ නොවන්නේ නම් කාමකාම සංඥා නැති කියලා. ඉතින් මෙතන මේ දෙවෙනි ප්‍රතිපදා වුණාට මෙයාගේ ඥානිය වැඩි. මොකද මෙයාට ඇවිල්ලා තියෙනවා මේ මේ මේකේ දිගට ගිහිල්ලා යා දැනගෙන තියෙනවා මේ දික්ටි අනුසය මෙන්න මේ රූපයට ඇඟිල්ල දික් කරලා මේක නිසා මේක සිද්ධ වෙන්නේ කියන්නේ. ඊළඟට ආපහු පෙන්නනවා යලිදු මහණනි ආර ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යාවේක්ෂකේ යම් දික්ට ධම්මික කාමියෝ තම් සම්පරායක කාමියෝ යම් දික්ට ධම්මික කාම සංඥාව යම් සම්පරායක කාම සංඥාවක් උත්තරද යම් දික්ට ධම්මික රූපයෝ යම් සම්පරායක රූපයෝ උත්තරද යම් දික්ට ධම්මික රූප සංඥාවක් යම් සම්පරායක රූප සංඥාවක් උත්තරද මේ දෙකම අනිත්‍යය යමක් අනිත්‍ය නම් තෘෂ්ණා දික්ටි වශයෙන් අභිනන්දනා කරන්නට නොනසිවේ. ඒ කියන්නේ නාවිනන්දති නාබිවදති නජෝස ආය දිට්ඨති කියන එක. අභිමානින් කියන්නේ නොනසිවේ. බැසගෙන සිටින්න නොනසිවේ. මෙසේ පිළිපන් ඒ කාමෝ ප්‍රතිබාණීම එම පිළිවෙත බහුලකට වෙසෙන ඉමාමුන්ගේ සිත අරිහත් ආදී කාරණේ පහදී. සම්පසාදේ ඇති කල්ලි හිතාත්මේ විදසුන් නොනි රහත් බවට උපසක් කෙරේ. විඥානං චායතන සංඛ්‍යාත ආනින්ජයට සමවදී. කාම මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වේ. යම් කර්මකින් මේ මානෝගී උපතට නිසි විපාක විඥානෙ වීන ඒ කුසල ආනේජ ස්වභාවයට පැමිණියවන්නේ. මහන්නේ මේ තුන්වෙනි ආනේජ සප්පාය ප්‍රතිපදාවයයි කියනු ලැබේ කියන. එතකොට මෙතන කාරණා ගත්තාම ඔයාලට එනවා අටක්. මෙතෙන්දි පෙන්නනවා කාමී කියන එක දිට්ඨ ධම්මකා සම්පරායකතා. කාම සංඥාව දිට්ඨ ධම්මිකයි සම්පරායකයි. දැන් තියෙන එකයි පස්සේ එකයි. රූපයට දැන් තියෙන එකයි පස්සේ රූපය. ඊළඟට රූප සංඥා කියනවා දැන් තියෙනවා පස්සේ තියෙනවා කියන එක. මේ මේ ඔක්කොම අභිනන්දනා කරන්න වටින්නේ නැහැයි කියන එකයි යා කල්පනා කරන්න. නා අභිනන්දති නා විවදති නජෝ සායතිත්‍ති කියලා ගන්නවා. එතකොට මේකෙදි මේ මේ ඩයග්‍රෑම් එකේ 2B ඩයග්‍රෑම් එකේ නම් මේතන ඇති වෙනවා මේ ඒරියා 1 කියලා කියනවා. මේ කබලින්කාර ආහාර ස්පර්ශ වේදනා නිද්දි ලෝභ ආපෝ කබලින්කාර ආහාර ඉන්නව ඒරියා එක ඔන්න ඒරියා 1 එක ගැන තමයි මේ කතා කරන්නේ. එදින්දි මෙතන පේනවා අර මෙතෙන්දී අපි අත්තා කියලා ගන්නවා කියවනේ. ඒ අත්තා කියලා ගැනීමක් කළාම මේ රවුම් පහක් යනකොට තමයි මේ අත්තා කියලා අපි ගන්නෙ. අත්තා කියන ගත්තාම අපි මේ රූපේ ලාභයි කියලා ගැනීමක් කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ ඒරියා එක ගැන තමයි මෙයාගේ මේ කල්පනාව ඇති වෙලා තියෙන්නේ. මෙහෙම ගැනීම හේතු කොටගෙන මේක අභිනන්දනා කරනවා නම් ඉතින් මට දුක්ඛේම තමයි මේක ඇති වෙන්නේ. මේක කරන්න වටින්නේ නැහැයි කියලා කල්පනා කළාම එයාට පුළුවන්කම තියෙනවා ඒ විඥානං චායතනී කියන එක යන්න. ඒ යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ අර රූපය කියන එක නිසා ඇති වෙන්නා වූ වේදනාවක් තියෙනවද? අන්නේ වේදනාවට යසලකන්නේ නැහැ. රූපේ නිසා ඇති වෙන්නා වූ වේදනාව. එතකොට එහෙම සැලකීමක් නැතුව මේ බුද්ධිලට පුළුවන්කම තියෙනවා විඥානං චායතනෙට යන්න කියන එක. ඊළඟට පෙන්නනවා හතරවෙනි කාරණේ හැටියට මානෙනි නැවත අනිකක්ද කියමි. ආර ශ්‍රාවකතුම මෙසේ කල්පනා කරා. මෙලෝ යම් කාමයෝත්ෙද්ද පරලෝ යම් කාමයෝත්ෙද්ද මෙලෝ යම් කාම සංඥාවෝත් පරලෝ යම් කාම සංඥාවෝත්ෙද්ද මෙලෝ යම් රූපයෝත්ෙද්ද පරලෝ යම් රූපයෝත්ෙද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්ෙද්ද පරලෝ යම් රූප සංඥාවෝත්ෙද්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්ෙද්ද යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිර නැතුව නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බෞද්ධකට වාසය කරන්නා වූ ඒ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ සිත පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන්ම මිදේ. ශරීරයාලී මිදීමේ මරණය මැත්තේ යම් කිසි කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චන්නායතන කුසල විඥානට සමාන වී යන මේ කාරණේ ඇත්තේ. මහන්නි මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියලා. ඒතර මෙතෙන්දි බලනවා මේ රූපය රූප සංඥාව. ඒ කාමයෝ කාම සංඥාව, කම්පානෝ ධාන සංඥාව. දැන් හයවෙනි ධානයට එනකම් එයා ඇවිල්ලානේ. අන්නේ ධාන සංඥාවත් එයා ගන්නවා. ඒ කියන්නේ හයවෙනි ධානි විඥානංචායතනේ ඔගොල්ලෝ දන්න වේදනාව කියන එක. විඥානංචායතනේ දැනගන්නේ සුඛයි දුකයි දුක්ඛම සුඛයි කියන එක. එතකොට මේ වේදනාවන් මේ දැනගෙන මෙයා කල්පනා කරනවා මේ මේවා සියල්ලම නිරුද්ධ වෙනවා නම් ඒක සාන්තයි ඒක ප්‍රණීතයි ඒතං සන්තං ඒතං ප්‍රණීතං ආකින්චනායතනං කියන එයා ඒ ආකින්චනායතනෙට යනවා. මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලයා මේ සංඥාව කියන එක ලාභයක් නොවේ කියලා තමයි එයා පවසන්නේ. සංඥාව ලාභයක් හැටියට ගන්නෙ නැහැ. එතකොට අපි පොඩ්ඩක් මොහොතකට හිතලා බලමු අර තුන්වෙනි ස්ලයිඩ් එකේ තියෙන ඩයග්‍රෑම් එකේ. ඔගොල්ලෝ දන්නවා මේ බුදුහාමුදුරුව පෙන්නේ මේ කාරණා තුනක් නී ඇති වෙනවා කියලා. අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භය කියන්නේ. අපි හිතමු මේ මොහොත වෙනකොට මේ පුද්ගලයාට මේ අභිජ්ජාව ව්‍යාපාදී කියන එක දෙක නැහැයි කියලා. ඒක නැති වෙලා නෙමෙයි. අපි හිතමු එක මොහොතකට මේක නැති කියන්නේ නේද? මේ දෙක නැති වුණත් මෙන්න මේ සාරම්භය තියෙනවා නම් මේක කැරකෙන දුරු. ඒ කියන්නේ මෙතනින් මේ සාරම්භය නිසා මේ පැත්තෙන් යම් කිසි ආකාරයකට ඔය දික්ටි අල්ලගෙන කැරකීමක් කියන එක තියෙනවා. අපි නිතරම මේ සාරම්භයේදී පෙන්නන්නේ මේකට වඩා මේක හොඳයි කියන එකනේ. කම්පිටිෂන් එකක් තියෙනවා. අරකට වඩා මේක අපි හොඳයි කියන අර්ථයට අපි ගමන් කිරීමක් කියන එක තියෙනවා. මේ කෑමට වඩා අර කෑම හොඳයි ආදී වශයෙන් නේද? එතකොට මේක කැරකෙනවා නම් මෙතන යම් කිසි ආකාරයකට ලූප් එකක් වෙනවා නම් එහෙමනම් මේ විඥානීය තින මොහේ ද ලොකෝට මේක කැරකෙනවා කියන එක තියෙනවා. එතකොට මේක නිසා මේ උද්දච්චය කියන එක ඇතිවීම කියන එක තියෙනවා. ඒ මොකද මම මොනම ධානයක් හොඳයි කියලා කිව්වනම් දැන් බලන්න දැන් ඕගොල්ලෝ එක කෑමක් හරිය හොඳයි කියලා කියනකොට මේ තව පාටි එකට ගියාම ඕගොල්ලන්ට පේනවා මීට වඩා හොඳ කෑමක් අරගෙනදර මිනිස්සු ඌවිලා තියෙනවා. එතකොට එහෙමනම් මේ මං හිතුවේකට වඩා මේක වෙන විදිහකට හදලා හරි හොඳයි කියලා රූපේ වශයෙන් එතන තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ඕගොල්ලෝ ධානයකට යනවා කියලා. ඕගොල්ලෝ ප්‍රථම ධානයට ගිහිල්ලා බොහොම සන්තෝෂයෙන් ඉඳන් කතා කරනකොට ဒုတိය ධානයක මිනිස්සු කියන අනේ ඕක මොකද්ද මම මේ ဒုတိය ධානයට ගිහිල්ලා ඉන්නවා මම හිතන්නේවත් නැහැ ඔය විතක්ක ਵਿਚාරයන් කරන්නේවත් නැහැ. ඉතින් යා හොඳ පුජාරුවට කතා කර කර ඉන්නකොට තුන්වෙනි ධානයට මිනිස්සයා කියන අනේ ඕක මොකද්ද මම ඕක මොකක්වත් නැතු මම බොහොම හොඳ සුඛයෙන් ඉන්නවා කියලා. මට හොඳ මේ මූලික සුඛය දැනෙමින් මම ඉන්නවා කියලා. තියා හැම කෙනෙකුට හතරෙන් ධ්‍යාන පල්ලාභිය තියෙනවා ඊට වඩා හොඳයි මම ඉන්නේ එක කියලා නේද? ඕමම ගත්තාම අපිට පේනවා මේ එකකින්ම දිනන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ වේදනාවේ කම්පිටිෂන් එකේ දිනන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක තේරෙනවා. ඉතින් දිනන්න බැරි නම් මොකද්ද හිතෙන්නේ මට? එහෙනම් මේක නැති වෙන එක හොඳයි. ওই වේදනාව සම්බන්ධයෙන් තිබෙන්නා වූ යම් කිසි දෙයක් තියෙනවද? ඒ අදහස නැති වෙන එක හොඳ යන්නේ එක තමයි කියන්නේ අර ඒතං සන්තං ඒතං පනිතං. මේවා කොහොම නිරුද්ධ වෙලා යනවා නම් හොඳයි කියන එක තියෙනවා. අන්නේ මේතුවාම යාට පුළුවන්කම තියෙනවා. ඔය මේ හත්වෙනි ධානය කියන එකට යන්න. එතකොට දැන් මේක මෙතනින් අපි අපේ ඩයග්‍රෑම්ස් වලට යනවා. අපි මේ ධර්මයේ තව චුට්ටක් පැහැදිලි කරගන්න. එතකොට අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඔබ පෙන්නවා මේ භවයේද භෝගයේද ඕකාරයේද කියන එක. අහංකාරස්ස පදට්ටානම් කියලා කියනවා. භවං භෝගං ඕකාර කියන එක. භවය කියලා කිව්වහම අපේ පැවැත්ම නේද? අපේ එක්සිස්ටන්ස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. භෝගය කියලා කිව්වහම තමන්ට තිබෙනා වූ යාන වාහන මිල මුදල් ආදී දේවල් ඔක්කොම ඒකට අයිති වෙනවා. ඕකාරය කියලා කිව්වහම අපි ඔක්කොම අත්හැරලා දාලා අපි හිතමු අපි ආකාස සංඥායතන වගේ තැන් වලට ගියා කියලා. ආන්නේ වගේ ඒ තැන් වලට ගිහිමින් ඇතිවෙනා වූ ස්වභාවය ඕකාරය කියලා දෙනවා. එතකොට එහෙනම් අපි මේ කාරණා තුන මේකේ ලකුණු කරනවා. භෝගය කියලා කිව්වහම කබලින්කාර ආහාරය. භවය කියලා කිව්වහම වේදනාවත් එක්ක අල්ලගෙන තමයි අපි දන්නේ භවය කියන එක ඇති වෙන්නේ. අර දෙවෙනි පාර අපි දන්නවන්නේ ස්පර්ශ ආහාර පාරේ පල්ලෙහාට ඇවිල්ලා භවය කියන එක ඇති වෙනවා. ඊළඟට ඕකාරය කියලා කිව්වහම මෙන්න මේවා නැති වුණත් කමක් නැහැ. මේවායින් තොරව මේ රූපයකින් තොරව හරි මේ විඥානී පැවැත්ම කියන එක. එතකොට මෙන්න මේ තුන නිසා පෙන්නනවා පිටකෝපදේශේ අහංකාරස පදට්ටාන. මේක නිසා අහංකාරය කියන එක ඇති වෙනවා කියලා. දැන් ඕගලන්ට දන්නවනේ භෝගය නිසා අහංකාරයක් ඇති වෙනවා. ඕගලන්ට වාහනයක් තියෙනවා, හොඳ වාහනයක් තියෙනවා, හොඳ ගෙයක් තියෙනවා ආදී වශයෙන් භෝගය නිසා ඇති වෙනවා. ඒ වගේම භවය නිසාත් ඇති වෙනවා. උදාහරණයක් තමයි අපි හිතමු අවුරුදු 16ක ගෑනු ළමයෙක්. ඒ ළමයා ලස්සන නම්. එයා ලස්සන නිසා එයාට අහංකාරයක් ඇති වෙලා තියෙනවා. එයා ලස්සනයි කියලා. අපි බලන්න මේ ලෝකේ ඉන්න හැම ගෑනු ළමයා ඔය වාගේ නම් මොකද වෙන්නේ? එකම වගේ නේද? අහංකාරයක් වෙන්න විදියක් නැහැ නේ. මොකද මමත් එක වාගේ, අරියත් එක වාගේ, එකම කොපි එක නේද? එහෙනම් මොකක් හරි ඉනිකුලිටි එකක් තියෙන්න ඕනේ. මෙයාට වඩා මගේ මෙහිමයි කියලා නේද? අන්න ඒකට එහෙනම් අර අහංකාරය ඇති වෙන්න නම් අර වෙනසක් තියෙන්න ඕනේ කියන එක තියෙනවා. අන්න ඒක අනුව තමයි අපිට ඔය අහංකාරය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ ඩයග්‍රෑම් එකේ අපි පෙන්වන්න හදන්නේ අහංකාරය නිසා මමංකාරය වෙන හැටි මේ පෙන්වන්න හදලා. මේක පෙන්වන ඔය පල්ලෙහා ලියලා තියෙනවා. ඒ පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය නිසා ඒ තණ්හාව කියන එක ඇති වෙනවා කියලා. ඒක ආසන්න කාරණේ. තණ්හාව ඇති වෙන්න ආසන්න කාරණේ ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියලා. එතකොට පිටක උපදේශයේ පෙන්වන පිරිණියෙක් නම් ගැහණියා හා සම්බන්ධ වූ දෙයක් ඇත. මේ පුද්ගලයා අභ්‍යන්තරයේ ඇලෙන මෙන්න මේක තමයි අහංකාරය. මෙසේ රාග සහිත වූ බාහිර වූ දේ සොයයි. මේක මමංකාරය කියලා. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ ඔය කාන්තාවක් පුරුෂයෙක් දෙස බලන්නේ මම කාන්තාවයි කියලා සිතාගෙන. කාන්තාව කාන්තාව දෙස බලන්නේ වෙන ආකාරයකට. පුරුෂයෙක් පුරුෂයෙක් දෙක බලන්නේ එක හැඟීමකින්. පුරුෂයෙක් කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා හැඟීමක් ඇතුව. ආහකාරයක් ඇති කරගෙනයි බලන්නේ. එතකොට ඕක අපිට මේ පොඩි කාලේ ඉඳන්ම ඕක පටන් ගත්තා. ඔය අහංකාරය කියන එක. ඕක මට කියන්න පුළුවන් මම දැක්කා මේ අවුරුදු 6ක 5ක 6ක විතර දරුවෙක් මේ සෙල්ලම් කරන ගමන් ගිහිල්ලා නැංග පේරාත්තකට. පේර ගහ පාත් වෙලා තිනවා. ඒ පේරාත්ත නැංග ඒ උඩත් අත්තක් තිනවා. මේක අල්ලගෙන දැන් මෙයා යන්නේ. එයා ගිහිටියා නංගි කෙනෙක්. ඒ නංගිට එයා කියනවා එන්න කියලා. නගින්නේ කියලා පේර ගහට. ඒ ළමයා අවුරුදු 3ක 4ක විතර ළමයි කියනවා. එපාර අම්මා බලාගෙන ඉඳලා කිව්වා පුතේ මේ ගෑනු ළමයි ගස් නගින්නේ නැහැ නේ කියලා. ඉස්සර කාලේ ගෑනු ළමයි නගින්නේ නැහැ නේ. දැන් කාලේ නගිනවා නේද? මේ ගස් නගින්නේ නැහැ නේ කියලා. ඒ කිව්වම දැන් පොඩි ගම එක ගත්තා ඔළුවට. දැන් එයා නිකන් සින්දු කී කිය යනවා. ඒගොල්ලන්ට බෑනේ අපිට නේ පුළුවන්. යන්න පුළුවන්. හා එයාට බැරිද? නිකන් පේර කඩන්න යනවා වගේ පේර ඇත්තෙත් නැහැ. යනවා වගේ මෙයා යනවා. ඉතින් ওই ළමයා දැන් මොන්න දැන් මුලින්ම අල්ලගත්ත පිරිමි ගෑනු වෙනසක් අල්ලගත්ත නේද? දැන් ඉතින් ওই ළමයා හොම් ටිකක් කල් ගිහිල්ලා ලොකු වෙලා කසාදේකුත් එහෙම බැඳගෙන ඉන්නවා කියන්නේ. ඔන්න මේ බෑග් එකකුත් අරගෙන ගෙදරට එනකොට ඔන්න පේනවා මිදුලි තනකොළ එහෙම වැවිලා තියෙනවා. මොකක්ද එයාට හිතෙන්නේ? ආ මේවා නම් අපේ වයිෆ්ට මේවා නම් කරන්න බෑ. ලෝන් මූවි මේ වගේ බර වැඩ කරන්න පුළුවන් කාටද? මට. මට තමයි හයි හත්තේ තියෙන්නේ කියලා එයා දාගෙන එයා එනවා. ගෙට ඇතුළුනේ මෙහි මාංකාරගේ. වයිෆ් ඇතුළුනවා ගෙට. ගෙට ඇතුළුලා බෑග් එක කුස්සිය පැත්තකින් තියෙන ගමන් මෙයාට මොකද වෙන්නේ? දැන් කුස්සිය තියෙනවා මේ කුකර් එක තියෙනවා පිඟන් කෝප්ප තියෙනවා. ආ මේක මගේ රාජ්‍ය. මේවා තමයි මට තමයි මේවා පුළුවන් බෑ. දැන් පළවෙනි මනුස්සය කියනවානේ මේ මගේ මහත්යර නම් සම්බෝලයක්වත් හදා ගන්න බෑ කියලා නේද? මම නම් අහලා තියෙනවා ඔහොම. ඔහො මේ එක කාන්තාවක් බනිනවා. මහත්යට හරියට බයින මහත්ය ගෙදර නෑ. තවත් කාන්තාවක් ඔක අහගෙන ඉඳලා කිව්වා අනේ ඔහොම බනින්න එපා. ඔය මහත්ය හින්ද නේද? ඔයාට කන්න හම්බ වෙන්නේ. ඔව් එයා එයා හින්ද තමයි කන්න හම්බ වෙන්නේ. හැබැයි මං උවිල දුන්න නැත්නම් එයා කාලා හමාරයි කිව්වා. එතකොට බලන්න අපි එතන අහංකාරයේ විදිහට හදාගෙන තියෙනවා. මෙහිම අහංකාර වෙලා ওই ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගයන් නිසා අර තමන් ඒ බලන්නේ ඒ කෙනින් දිහා බලන්නේ අර හැඟීම් ඇතු මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලනවා. එතකොට එයාට එකාකාර වූ හැඟීම් ඇති වෙනවා. ඒක තමයි මේ පින්නේ අභ්‍යන්තරයේ මේ විදිහට ඇලෙනවා. මම පුරුෂයා කියලා අභ්‍යන්තරයේ ඇලෙනවා. මෙසේ රාග සහිත වූ බාහිර උදේ එයා සොයනවා. අන්න ඒක තමයි මමංකාරය කියන එක. අයම් මමංකාරෝ කියලා මේ පල්ලේ ඇඳිලා තියෙන්නේ. ඒකයි. මේ කියන්නේ බාහිර උදේ හොයනවා කියන්නේ ඕගොල්ලන්ට මතකනේ අර බාහිර වස්තුවේ පරිග්‍රහය නිසා අපිට මේ මමංකාරය ඇති වෙනවා කියලා අපි පැහැදිලි කරානේ. අභිනිවේෂ ඩයග්‍රෑම් එකේ නේද? ඒකෙන් ඒක සුඛ සංඥාවක් ඇති වෙනවා. සුඛ සංඥාව ඇති වෙලා ස්පර්ශයට යනවා කියලා මතකද? අපි මේ දෙවෙනි ඩයග්‍රෑම් එකේ පෙන්වනවානේ අපිට කබලින්කාර ආහාර ස්පර්ශ වේදනා තණ්හා පරිග්‍රහය. පරිග්‍රහය නිසා මමංකාරය. මමංකාරයෙන් අපි සුඛ සංඥාව. සුඛ සංඥාවෙන් අපි ආපහු ස්පර්ශ කරා ගමන් කරනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා නේද? එතකොට දැන් මේක නිසා මෙයාට මේ මමංකාරය කියන එක ඇති වෙනවා. එහෙනම් අහංකාරය මොකක්ද අපිට ඇති උනේ? මමංකාරය කියන එක. මොකද එයා බලනවානේ දැන් අහංකාර වෙච්ච අවුරුදු 16 ගෑනු ළමයා ලස්සනද කියලා දැනගන්න මොකද කරන්නේ? දැන් කොහොමද දන්නේ ලස්සනයි කියලා? එයා බලන්න ඕනේ අනිත් අය දිහා. ඒකයි මන් දිහා බලනවා නම් තමයි මම ලස්සන. ඔය එක මේ නිලියක් හරි මොඩලින් කරන කෙනෙක් හරි මට මතකයි ඉස්සර කාලේ ඒ නිවුස් වල ඉන්ටර්විව් එකකදී ඒ කියනවා එයා කවුරුවත් බලන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. දැන් එයා වයසට ගිහලා මිනිස්සු බලන්නේ නැහැ. එතකොට බලන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. එතකොට ඒ කියන්නේ මේ මිනිස්සු ඒ විදිහට කල්පනා කරනවා. එතකොට අහංකාරය නිසා අන්න මමංකාරය කියන එක එයාට ඇති වෙනවා. අර මිනිස්සු දැක්කම තර විදිහට ඉන්ද්‍රිය සංවරයේ සිතුවිලි ඇති වෙන ඒ පටන් ගන්නවා. දැන් මේකේ කාරණා තුනක් ලකුණු කරලා තියෙනවානේ පේනවාද? එක කබලින්කාර ආහාර පැත්තට තිබෙනා වූ රේඛාව. දෙක සංඥාව. තුන මනෝ සංජේතන ආහාර. එතකොට මෙතන අපි කිව්වා හෝකාරය කියලා කිව්වේ මේක. ඒ කියන්නේ අරූප ධානයන් වාගේ දේවල් අල්ලගෙන ඉන්නවා කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒක නිසාත් අපි අහංකාර වෙලා තියෙනවා. දැන් බලන්න ඔය වේදනාව කියන එක පරාමාසය ඇතුළට ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඔය ඩයග්‍රෑම් එක ඇකිලීමක් කියන එක වෙනවානේ. වේදනාව පරාමාසයට යනවා. එහෙනම් අපි ඊළඟට මේ ඩයග්‍රෑම් එක අපි කරකෝම අංශක 90කින් 1 2 3 තියෙන එක මේක අනිත් පැත්තට අංශක 90කින් කරකෝම රොටේට් කරනවා. කරාම මොකද්ද වෙන්නේ? අර වේදනාව කියන එක පරාමාසයට ආවා. දැන් එක අර කබලින්කාර ආහාරයත් එක්ක ඉන්නා වගේ එක පැත්තට මේක ඇවිල්ලා තිනවා. එතන අපි අවිද්‍යාව කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ අර ලෝභය කියන කතාව වම් අත පැත්තෙන් ලකුණු වෙලා තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා ඉදන් සච්චේ කියන එක. ඊළඟට තුන්වෙනි එක මෝහය. මේක තමයි අපි අර වෝකාරය කියලා කිව්වේ අරූප ධානයන් හිම අල්ලාගෙන ඉන්නේ. මේ දකුණු අත පැත්තෙන් ඔයගලන්ට පේනවා පානාතිපාතේ අදත්තාදානේ කාමවර්ධව හැසිරීම කියන එක ලබන බල තියෙනවා කියලා. ඒතර මේක සම්බන්ධයක් තියෙනවා. අපි දන්නවා මේ පානාතිපාතයේ නිසා තමයි අපිට ද්වේෂය කියන එක ඇති වෙන්නේ. ද්වේෂය නිසා පානාතිපාතය ඇති. අදත්තාදානේ නිසා ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා අදත්තාදානිය කියන එක ඇති වෙනවා. කාමවර්ධව හැසිරීම නිසා මෝහය. මෝහය නිසා කාමී වර්ධවයිසරින් කියන්නේ කතියි. එතකොට මේක මේ පල්ලි හැන් ඕගලන්ට පේන ලකුණු ලියලා තියෙනවා. ඉංග්‍රීසියෙන් අපි ඒක සිංහලෙන් ලියා ගමු. ඒක ලියා ගන්න පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න පානාති පාතිය කියලා. මොකක්ද පෙන්නන්නේ? මෙන්න මේ පල්ලෙහා තියෙන රේඛාව තමයි අපි මේ කතා කරන්නේ. පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ අර රෝගී සංඥාව මගෙයි කියලා ගත්තා. ආකාස සංඥායතනි වාගේවල් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. රෝගී සංඥාවක් එක ඒ සංඥාවත් රෝගී සංඥාවක් එක මගේ කියලා ගත්තා. එතකොට දෝෂ සහිතව දීවත් වුණා කියුවේ ආකාස සංඥායතන වගේ සංඥාව වෙනවා. පේනව නේද? මෙතන මේ වෝකාරය කියන එකනේ මෙතන සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ රූපේ අයින් කළා අරූප විසහගතව එහෙම ඉන්න පුළුවන් කියලා හිතුවා. එතකොට මේ අනුව අපිට පානාති පාතය. මෙන්න දෙවෙනි එකත් අපි ලියාගමු. මේ දෙවෙනියෙන් කියලා තියෙන්නේ මොකද්ද? දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න අදත්තා දානී කියන එක. ඒ කියන්නේ මේ උඩ ලයින් එක නේද? දැන් අවිද්‍යාව. අපි මේ මොහොතේ තියෙන අපිට අවිද්‍යාව. මොකද්ද? ලෝභ සහිතව ජීවත් වීම. අපි වම් අත පැත්තට ආව ලෝභ සහිතව ජීවත් වීම. ඒ කියන්නේ අපි හිතනවා මේ අදත්තා දානි රැකියාවක් කරලා මුදල් හම්බ කරගෙන ජීවත් වෙනවා කියන එක. ඒක තමයි අපි මේ කියන්නේ. අපි දැන් කරන්නේ රස්සාවක් කරගෙන, ඒක රස්සාව කරනවා කියන්නේ අදත්තා දානි ඒක පවත්වාගෙන ජීවත් වෙනවා කියලා හිතාගෙන අපි ඉන්නේ. ඊළඟට අපි බලනවා මේ තුන්වෙනියට දීලා තියෙන එක. ඒකත් ලියාගන්න. කාමයේ වරදවා හැසිරීම හයිෆන් එකක් දාලා ලියාගන්න. කාම සංඥාව ආපහු හයිෆන් එකක් දාලා ලියාගන්න. මෙහි ඇලීම අභිනිවේශය කියලා. එතකොට මෙතනින් එනවා මුලින්ම කාමයේ වරදවා හැසිරීම, ඊළඟට අපිට කාම සංඥාවන් කියන ඒවා ඇති වෙනවා, අර සුබයි කියලා. ඊට පස්සේ අපිට ඇති වෙනවනේ විඥානීය සංස්කාරයන් නිසා මේක පවතින කියන එක. ඒ කාම සංඥාව, ඒකේ ඇලීමක් කියන එක තියනවාද? අභිනිවේෂය. එතකොට සංස්කාරයන් වලට අපි ඇලිලා, සංස්කාරයන් වල සංස්කාර නිසා විඥානීය පවතිනවා. ඒක තමයි කාම සංඥාව කියන්නේ. අන්න ඒක අපි ඇලීමක් කියන එක තියෙනවා. අභිනිවේෂය. එතකොට අපි ඒ කියන්නේ මේ පල්ලෙහත් මේ මැද්දේ තියෙන ලයින් එක තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ ඩයග්‍රෑම් එක ඔගොල්ලෝ ඉගෙන ගන්නේ අද මේ හැකිලීමක් තියෙනවා. ඔගොල්ලෝ දන්නවනේ අර ලංකාවේ තියෙන අර බෝල කූඩුව එහෙම රෙදි දාන්නේ. ඒක මේ පැත්තට අකුලන්නත් පුළුවන්, මේ පැත්තට අකුලන්නත් පුළුවන් නේද? දැන් බලන්න මේක එක පැත්තකට හැකිලීමක් කියන එක. පානාති පාතේ කළාම අපි අදත්තා දානියක් කරනවානේ. ඕගොල්ලන්ගේ ගෙදර කුකුලෙක් ඉන්නවනම් ඒ කුකුල මරාගෙන කනවන්න පානාති පාතේ කළා. කුකුල කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මාත්‍යාමගේ මස්තික ගන්න කියලා. ඒක නිසා නොදුන් දෙය ගත්ත අදත්තා දානි. ඒක පානාති පාතින් අදත්තා දානි. එහෙනම් ඕකට වෙන මේ පැත්තට ගියා අදත්තා දානි මේ පැත්තට ආවා. එතකොට මේ පැත්තට මෙහෙම චප්ප කිරීමක් කියන එක උත් වෙනවා. අනිත් අතට මේ ඩයග්‍රෑම් එක මේ පැත්තට ඇකිලෙනවා. ඒ කියන්නේ පරාමාසයේ තිබෙනා වූ දේවල් ඉදන් සත්‍යයට යන. මේ පැත්තට අහුලන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා. මේ ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාස පැත්තට තල්ලු කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. එහෙමත් අහුලන්න පුළුවන්. එතන අපි මුලින්ම බලන්නේ මේ පරාමාසය නිසා මේ ඉදන් සත්‍යයට ඇදෙන්නා වූ එක තමයි මේක බලන්නේ. මේකෙදි පේනවා මේ කාරණා තුන. ඒ කියන්නේ මොනවද කාරණා තුන? මේ අභිනිවේෂයයි, අවිද්‍යාවයි, මෝහයයි. මෙන්න මේ තුන මේ ඉදන් සත්‍ය අභිනිවේෂ කාය ග්‍රන්ථිය තුළට ඇදෙනවා. එහෙම නැත්නම් මේ කාරණා තුන නිසා මේ පරාමාස කාය ග්‍රන්ථී ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථිය ඇතුළට ඇදීමක් කියන එක සිද්ධ වෙනවා. මේක ඇදීම සිද්ධ වෙන්නේ මේ ප්‍රසන්න මූමන්ට් එකේදී. ඇදීම වෙන්නේ තණ්හාව මගේ. තණ්හාව නිසායි මේක සිද්ධ වෙන්නේ. එතකොට ප්‍රසන්න මූමන්ට් එක කියලා කියන්නේ අපි අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් දැක්ක ගමන් ඔගොල්ලෝ ඔය දේ කරනවා. සිතීමකින් තොරව තණ්හාව නිසායි ඒක සිද්ධ වෙන්නේ. තණ්හාව කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවානේ මේ රවුම් කරකවල කරකවල වට අටක් ගියාට පස්සේ තමයි තණ්හාව. එහෙනම් අපි මේ වට අට ගැහුවේ මහා කප්ප ගණනාවකට ඉස්සර අනන්ත වූ සංසාරේ අපි කරකවල තියෙනවා. කරකවල කරකවල ඉන්න මිනිස්සයා දැන් තාමත් මේ කරකෝ කරකෝ තමයි මේක දිහා බලන්නේ. බලපු ගමන් එක පාට මේක අපි ගන්නවා. මේක සුබයි කියලා සිතෙමික සිත සිතා ඉඳලා නෙමෙයි එක පාටම මේක ගැන අලුතෙන් හිතුවා නෙමෙයි එක පාටම එනවා රැල්ලවල් මූදි රැල්ලක් එනකොට සිප්පි කටු අරෝමේ ඔක්කොම අල්ලගෙන දැන් ඕගොල්ලෝ ඉන්නවා නම් ඕගොල්ලෝ මුකුත් කියන්න ඕනේ නැහැ. පිටිපස්සෙන් තමන්ව තල්ලු කරන්න නේ. ආන් ඒ වගේ තමන් ගත්තා වූ දේවල් නිසා අපි එක පාටම තල්ලු වෙලා එන. මෙන්න මේ වෙලාවේදී මේ අහංකාරයයි මමංකාරය දෙන්න එකට ඉන්නේ. අහනුයි මමනුයි එකට ඉන්නා වූ අවස්ථාවක් මේ කතා කරා. පෙර අවිද්‍යාවයි පසු මෝහය දෙකම එකයි. පෙර අවිද්‍යාවයි පසු මෝහය දෙකම එකයි කියන්නේ මේක. මේක තමයි ඕරුංගක් භාවනාවට ගන්න මෙන්න මේ ස්ලයිඩ් එක. කොහොමද මෙන්න මේ කාරණා තුනේ මේකට ඇදෙනවා කියන එක. දැන් බලන්න එක පැත්තකින් ඕගොල්ලන්ට පේනවා. ඕගොල්ලෝ දන්නවන්නේ හතරවෙනි පාර විඥානාහාර පාර. මතකද විඥානාහාර පාරේ අපි විඥානයේ නිසා අපිට ඇති වෙන උපල්ලාසයක් නිත්‍යයි කියලා. ඊට පස්සේ මතකද අපිට අත්තවාද උපාදානෙන් ඇති වෙලා අපිට ඇති වෙනවනේ අවිද්‍යාව නේද? එතකොට මේ අවිද්‍යාව ඇති වුණායින් පස්සේ එහෙම නෝ ඔයගොල්ලෝ දන්නවා. ඉදං සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථ අවිද්‍යා යෝගේ ඉදං සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථය පේනවා. අවිද්‍යාව නිසා ඉදං සත්‍යයට මේක ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඊට පස්සේ එහෙම ගියාම ඒ පාරම ඔයගලන්ට පේනවා පල්ලෙහැන් අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙනවා කියන එක. එතකොට මෙතනින් පල්ලෙහැට අවිද්‍යා ආශ්‍රය දක්වා ආවා. දැන් බලන්න එක ක්‍රමයකට අපිට පේනවා එහෙනම් අවිද්‍යාව මේක අස්සට රිංග ගන්නවා කියන එක ඒ තුන්වෙනි පාරේම අපි දකිමු. හතරවෙනි පාරේ. හතරවෙනි පාරේ ඊට පස්සේ අපිට පේනවා විඥාන ආහාර පාරේ මේ මෝහය කියන එක ආවන 1.3 මෝහය අවිද්‍යා ආශ්‍රවය පල්ලෙහැන් තියෙන මෝහ සල්ලය නේද? ඒතර මෝහ සල්ලයට ආවයින් පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ සංස්කාරය නිසා මගේ විඥානීය පවතිනවා කියලා ආපහු අපි විඥානීය අල්ලගන්න යනවා. සංස්කාරය අල්ලගෙන විඥානීය පවතිනවා කියන එක තියෙනවනේ නේද? එතකොට එහෙමනම් අපි මේක නිසා උලන්ට පේනවා නේද? හරියට උඩට ගිහිල්ලා ලනුවක් දාලා පල්ලෙහැට ආපහු අදිනවා වගේ නේද? ඒ කියන්නේ මේක මෝහය ඉදන් සත්‍යයට ඇදීමක් කියන එක සිද්ධ වෙනවා. ඊළඟට ආපහු මේ අභිනිවේෂය කියන එක තියෙනවනම් ඇල්ම කියන එක තියෙනවනම් මේ පරාමාසය කියන ග්‍රන්ථය ඒක ඇදෙනවා ඉදන් සත්‍යයට. මේක ඇලීම කියන ස්වභාවය නිසා. එහෙනම් ওই කාරණා තුනේ මොකක් ඇදෙනවා. ඉතින් මේක හරි ගැඹුරට ගෙනියන්න පුළුවන්. මම එච්චර දුරට ඔයගොල්ලන් ගෙනියන්නේ නැහැ. මේක තමන් දකින්න ඕනේ. මොකද මේ වෙලා තියෙන්නේ අපි කරකෝ බලන්නේ. අර මතකද අර මං කිව්වේ අර මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දැස බලනවා කිව්වේ. මොකද මම පුරුෂයා කියන කතාව මේක පාටම ඇති වුණා. අර පොඩි ළමයාට වාගේ අවුරුදු 5 කාලේ වාගේ දිගින් දිගටම ඇති වෙලා ඕන්න තමන්ට ඇති වෙලා තියෙන. එහෙනම් ඒක අනුව තමයි අපි බලන්නේ. ඒක අනුව බලනකොට මේක මේ විදිහට ඇදෙනවා. එතකොට මෙතනදී ඔගොල්ලෝ භාවනාවදී තේරුම් ගන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කාරණා තුන. මෙන්න මේක තුන නිසා මේක මගේ මේකට ඇදෙනවා කියන එක. පරාමාසයේ තියෙන එක ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක. ඔකේ අනිත් පැත්තටත් තියෙනවා. දැන් අපි කියමු මේ ප්‍රසන්ට් මොමන්ට් එකේදී තමයි මේක මේ පැත්තට ආවේ කියලා. දැන් ඒ අවස්ථාවේදී අපි කියවන්නේ පෙර අවිද්‍යාවයි පසු මොහය දෙකම එකයි කියලා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේ ඉදන් සත්‍යයට අලුතෙන් යමක් අපි එකතු වුණා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. කුණු අඹ ගෙඩියක් කාපු මිනිසයා ඊළඟ දවසේ කුණු අඹ ගෙඩිය ඒක රසයි කියලා ගත්ත මිනිසයා ඊළඟ දවසේ කුණු අඹ ගෙඩිය දකින්නවා විතරයිනේ. මේකේ මොකුත් එකතු වුණාද ඔයගලන්ට? නෑ නේද? දැන් මිනිස්සේ පාර යනවා. ඒ මිනිසයා ඔයගලන්ට දකින්නකොට ඒ මිනිසයා ඔයගලන්ට මොකක්වත් දුන්නද? දුන්නේ නෑ. නිකන් හුලම් පාරක්වත් ඇදුනේ නෑ ඇඟුලංගේ ඇඟට. නමුත් ඔයගොල්ලෝ ගන්නවනේ මේක මේ හරි ලස්සනයි කියලා. මේ හරි හොඳයි කියලා ආදි වශයෙන් සුඛයි කියලා ආදි වශයෙන් ගැනීමක් වෙනවා. මොකක්වත් ඔයගොල්ලන්ට හම්බුනේ නෑ. බඩට කන්න දෙයක්වත් ඇඟට ස්පර්ශයක්වත් මොනක්වත් උනේ නෑ. එතකොට අර ඉන්පුට් එක ගේන එක තමන් කන්සියුම් කරේ නෑ. නැතුව එක පාට එන කන්සියුම් කරේ නැත්නම් මේ ඉදන් සත්‍යයේ තුල මේ අවස්ථාවේදී ප්‍රසන් මොමන්ට් එකේ මොනක්වත් වෙනසක් නැහැ. කලින් අවිද්‍යාව තිබිච්ච එකම තමයි මෙතන මොහේ තියෙන. ඒක පෙර අවිද්‍යාවයි පසු මොහේ දෙකම එක අවස්ථාවක් තියෙනවා. මේක මැද්දේ නැහැ. මැද්දේ මොකක්වත් සබ්ස්ටන්ස් එකක් නැතුව එක පාටම මේක මෙහාට ඇදෙන අවස්ථාවක්. ඊළඟ අවස්ථාවේදී පෙන්නන්නේ මේක ගත්තට පස්සේ දැන් මේක සුබයි කියලා මේකට ආවට පස්සේ ඊට පස්සේ මේ ඉදන් සත්‍යයේ තියෙනා වූ දේවල් ආපහු පරාමාසයට ඇදීමක් කියන එක තියෙනවා. මේක නිකන් අර මැෂින් එක වගේ එක පැත්තම මේ පැත්තට යනවා ආපහු අනිත් පැත්තට යනවා. ඕක තමයි අපේ මනස වැඩ කරන විදිය. අන්නේ අවස්ථාවේදී පෙන්නන ඒ අවස්ථාවේදී අහංකාරයයි මමංකාරයයි දෙන්නම එකට එකතු වෙලා තියෙන්නේ. අපි දැක්කනේ ඩයග්‍රෑම් එක දෙන්න එකතු වෙලා ඉන්න අවස්ථාව. හැබැයි වෙනස තියෙන්නේ මොකද්ද මේ මොහොතේ? මේක මේ අර ප්‍රසන්ට් මොමන්ට් එක නෙමෙයි. ප්‍රසන්ට් මොමන්ට් එකේදී නම් දැන් මේ මොහොතේ නම් පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා. අනිත් අවස්ථාවේදී මොකද වෙන්නේ? ඉදන් සත්‍යය ඇදෙනවා. පරාමාසයට මේක කාලා මේකේ රසය ආදී වශයෙන් එක අරගෙන ඊට පස්සේ අනිත් පැත්තට ඇදීම් කියනවා. ඒක සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි ඔයගොල්ලෝ මේකේ මේ ඩයග්‍රෑම් එකේ මේක තමයි ඔයගොල්ලන්ගේ භාවනාව හැටියට ගන්න එක භාවනාව පළවෙනිින් කරන්නව භාවනාව කොහෙන්ද ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන 4යි 5යි 6යි කියලා තුනක් ලකුණු කරලා තියෙනවා නේද? පේනවද? කාමයේ වරදෝ ආයසරීමින්දම් අවිද්‍යාවට 4 ඉදන් සත්‍යයට 5 මෙතන 6 කියලා ලකුණු කරලා තියෙනවා. අපි එහෙනම් ඊළඟ ඩයග්‍රෑම් එකට යමු. මේ ඩයග්‍රෑම් එක ඔය ආයතන භාවනා තුන සඳහා තමයි අපි මේක හැදුවේ. මේක පෙන්නනවා මේ කාම විතක්ක. ඕගලන්ට පුරුදුයි කාම විතක්ක. කාම විතක්ක තියෙනවා නම් අපිට ව්‍යාපාද විතක්ක ඇති වෙනවා. ව්‍යාපාද විතක්ක තියෙනවා නම් විහිංසා විතක්ක ඇති වෙනවා. එතකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන එක තියෙනවා. සම්මා සංකප්පේ නැතිවම නේද? මිච්ඡා සංකප්පේ. ඊළඟට ආපහු පේනවා ඕගලන්ට මේ කාම විතක්කේ තියෙනවා නම් කාමයේ වරදවා හැසිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් කෙනෙක් කල්පනා කරනවා ඇති කාම විතක්කයන් තිබිච්ච ඵලයටම අපි කාමයේ වරදවා හැසිරෙනවාද කියලා. හැබැයි ජීවිතේ එකපාරක් හරි ඔයගොල්ලෝ කාමයේ වරදවා හැසිරিলা තියෙනවා. මව කුසට යන අවස්ථාව නේද? එතකොට කාම විතක්කෙන් කාමයේ වරදවා හැසිරීම, කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය. මෝහය ඇති වුණාන් පස්සේ ඒකෙන් අපිට විහිංසාව විතක්කයන් තියෙනවා. එහෙමනම් ඔයගලන්ට පේනවා අර 4යි 5යි 6යි පහ කියන එක අපි ලබුරු කරේ අර කාමියවරුදව හැසිරීම කියන තැනනේ. එතකොට 4යි 5යි 6යි තමයි මේ ආපහු ඇවිල්ලා තියෙන්නේ. මේක අපි අනිත් පැත්තට අංශකම්ගෙන් කරකෙවුවොත් අපි කලින් ඉස්සර දැකපු ඩයග්‍රෑම් එකට එනවා. 4 5 6 කියන එක ඒ විදිහට ඇති වෙලා තියෙනවා. එතකොට දැන් මේ ඩයග්‍රෑම් එක ඇකිලිලා තියෙනවා නම් එහෙමනම් ඕගලන්ට පේනවා මෙතන අභිජ්ජාවයි චේතනාවයි කියන එක දෙක එකට එකතු වෙලා තියෙනවා. අර අභිජ්ජා මේ පැත්තේ තිබිච්ච එක හරින්න කඹයක් දාලා චේතනාහාර අල්ලලා ඇදලා වාගේ දෙන්න එකට එක කහුවෙලා. අර ඩයග්‍රෑම් එක ඇකිලෙනකොට අභිජ්ජාව ආවා චේතනාව කියන දැනට. ඊළඟට ගත්තාම මෙතන තියෙනවා මේ වේදනාව. ඒක ලකුණු කරලා තියෙනවා දෝමනස්සී කියලා. ඊළඟට පරාමාස කායග්‍රන්ථයයි ඉදන් සච්ඡාවේ නිවිස කායග්‍රන්ථයයි දෙන්න එකට ඉන්නේ. දකුණු අත පැත්තෙන් ඔයගලන්ට පෙන්නනවා කාම සංඥාව කියන එක. ඒ කියන්නේ අර සංස්කාරයේ නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත කියන එක තියෙනවා. ඉතින් මේක නිසා ඔයගොලු බයෙන් අගති ගමනක් යනවා කියන එක. ඉතින් මේක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. අනිච්චා වික්කවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්මා මයාකත මේතා වික්කවේ බාලලාපන. ඔය කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සය පමණයි. අර රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ අන්තිමට දෝමනස්සේ. අර වේදනාවන්නේ ඇතුනේ, වේදනාව පරාමාසයට ගියා, පරාමාසයට ගිහින් දැන් ඒක ඉදන් සච්චයට ගිහිලා නේද? දැන් ඉදන් සච්චයට ගියේ එක ආපහු පරාමාසයට ඇවිල්ලා. දැන් මේ දෙක අර හිර වෙලා මෙහෙම වෙලා තියෙනවා. මේකේ තියෙන්නේ මොකද්ද? අර දුක්ඛ වේදනාවක් තමයි මේකේ තියෙන්නේ. එතකොට දෝමනස්සයක් විතරයි අපිට මේකෙන් ඇති වෙන්නේ කියන එක තමන්ට පේන්නේ. එතකොට දැන් අපි කිව්ව මේකේ භාවනාව කරනකොට අවස්ථාවේදී මේ එක භාවනාවක් හැටියට විශේෂයෙන් බැලියුත් භාවනාව වශයෙන් තියෙන ඔය ස්ලයිඩ් 5 එකේ මේ අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි නිසා මේකට ඇදෙනවා කියන එක. අපි එහෙනම් ආපහු සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ ඊළඟට පෙන්නනවා තථාගතයන් වහන්සේ මහණෙනි නැවත අනිකක්ද කියන. ආර ශ්‍රාවකතෙමි ආරණ්‍යයට පැමිණියහු, රුක්ෂ මූලයට පැමිණියහු, ශුන්‍යාගාරයට පැමිණියහු මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මාගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බෞලකට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චඤ්ඤායතන සමාධි හේතුවේ පහදි. පැහැදීම ඇති කල්ලි මේ භාවයෙන් ආකින්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශරීරයාගේ මිදීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානී කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ දෙවෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේක ඔය පාලි භාෂාවෙන් පෙන්වන්නේ මොකද්ද? ශුන්‍ය මිදං අත්තේනවා අත්තෙනි යේනවා කියලා ගන්න කෙනිකයි. එතකොට මේක ඕගොල්ලෝ හුඟක් බලලා තියෙනවානේ අර දවස් හතරේ වැඩසටහනේදී. මතකද අර පල්ලෙහැයින් අර 10 වෙනි කාරණේ ශුන්්‍යතාවයට එන තැන අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා හරිවා නේද? අන්න ඒ தත්ත්වය තමයි මේ පෙන්වන්නේ. මේ විදිහට ගන්නේ නැත්තම් මගේ කියලා ගන්නේ නැත්තම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ යන්න මේ හත්වෙනි ධ්‍යානට. එතකොට බුදුහාමුදුරු පෙන්නේ මේ හත්වෙනි ධ්‍යානට යන්න තියෙන දෙවෙනි ප්‍රතිපදාව. මේ දෙවෙනි ප්‍රතිපදාවයි කියලා කිව්වට මේකේ ප්‍රඥාවයි පුද්ගලයාගේ අර පළවෙනි පුද්ගලයාට වඩා වැඩි. මොකද මේ මඟඵලලාභියා තමයි මේ කතා කරන්නේ. ඒ මඟඵලලාභියා මේ එකක්වත් රූපේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඒවා මගේ කියලා ගන්නේ නැහැ. ඒතර මගේ කියලා ගන්නේ නැති අවබෝධයගේ එයා එකපාරක් අවබෝධ කරගත්තා නම් ඒක නැවත නැවතත් පුන පුනා නැංගීමක් තමයි මේ පෙන්නන්නේ. අර පළචිත්ත එක පාටම නම් මොනවා මේ මගේ නෙමෙයි කියන එක. එතකොට ඒ විදිහට බුදුහාමුදුරු පෙන්නනවා ආකින්චඤ්ඤායතනෙට යන්න පුළුවන්. මේ ඩයග්‍රෑම් මේක පෙන්නන්නේ මේ සූත්‍ර දේශනාවේ එන්න එන්න මේ ප්‍රඥා මන්ත්‍රය වැඩ කරන විදිය මේ පෙන්නන්නේ. ක්‍රමානුකූලව ප්‍රඥා මන්ත්‍රය වෙන්නේ කොහොමද වෙලා තව ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තමයි බුදුහාමුදුරු මේ පෙන්නන්නේ. එතකොට ඒක අපි දන්නෝ ඒ ක්‍රමේ. ඊළඟට අපි බලමු ඊළඟ කාරණේ. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරා. කිසි තැනක මම යන කිසිවෙක්ද නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ බහුල කොට වාසය කරන්නා වූ වේසිත ආකින්චනායතන සමාධි හේතු විපාදි. පැහැදීම ඇති කල්ලි මේ වගේ ආකින්චනායතන සමාධියට පැමිණෙන ප්‍රඥාවෙන් හෝ මිදෙන ශරීරයගේ මිදීමෙන් මරණින් මත යම් කාරණිකෙන් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානෙ කුසල විඥානෙට සමාන වේ යන මේ කාරණියත් මහන්නේ මේ තුන්වෙනි ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබන්නේ. මේක තියෙන්නේ මොකද්ද? මෙතන ධර්මයේ තවත් ගැඹුරුයි. මේක පෙන්වන්නේ මේ තමා සකස්කොලොත් පමණයි තමා කියන එක පවතින්නේ කියන එක. රාගය නිසා අපි මේ සකස් කිරීම කියන එක කරන්නේ. මේක හරියට අර වේව් එකක් වගේ. වේව් එක හුලම් පාර තිනකම වේව් එක තියෙනවා නේද? ස්පර්ශ කරන ගමන් මේක තිනවා කියන අර්ථය තියෙනවා. මේ පෙන්වන්නේ මේ අනාශ්‍රව චිත්තයක් ඇති වෙච්ච පුද්ගලෙක් ඒ ඉතින් ගිහිල්ලා ඉන්නේ කොහොමද කියන එක පෙන්වන්නේ. මේකේ භාවනාව ගැඹුරුයි. ඒක හැබැයි කෙනෙකුට අල්ල ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒක අපි බලමු ඔය පහසුවට ගමු අපි අර 2B diagram එක ආපහු. ඒ 2B diagram එකේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක් ඇති වෙනවා. ඕගොල්ලන්ට පේනවාද මේ උඩ තියෙන කබලින්කාර ආහාර ඒ වගේම සංඥාව මනෝ සංජේතන විඥාන නේද? හරියට මේක නිකන් අපි දැකන්නේ බ්‍රිජ් එකක් වගේ හදනවා කියලා. එතකොට මේකේ අනිත් පැත්තෙන් උඩින් මේ පැත්තට මේ බ්‍රිජ් එක පාලම් වගේ හදනකොට මේ පල්ලේ හැනොත් අපේ ගමනක් තියෙනවා. දැන් මෙතන මේ ලකුණු කරලා තියෙනවා නේද සංස්කාර කියලා. අන්න අපි හිතමු මෙතන පරිදේවිය කියලා. ඊළඟ පස්සේ ඕගලන්ට පේනව නේද මෙතන වේදනාවයි බයගතිය අතර ඉරක් ඇඳලා තියෙනවා. දෝසගතිය ඉඳන් පරාමාසයට ඉරක් ඇඳලා නැහැ. අපි ඉරක් ඇඳොත් මෙන්න මේ කැපෙන තැන අපි හිතමු අන්න එතන තමයි සෝකය කියලා. ඒතර දකුණු අත පැත්ත පරිදේවිය මේ පැත්ත සෝකය. දැන් අපි ওই කබලින්කාර ආහාරයේ ඉඳන් මෙන්න මේ සංඥාවට යනවා නම් අපි පරිදේවියේ ඉඳන් සෝකය කරා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. මොකද මේ මෙතනින් විඥානයක් ඇතිවෙනවා. විඥානය මැරෙනවා. මරුණට පස්සේ පරිදේවි ඉඳන් අපි ශෝකේ කරා ගමන් කරනවා. ශෝකේ ගමන් කරනවා නම් රහතන් වහන්සේ පෙන්නන ශෝකෙට දුර පරිදේවි ඉඳන් ශෝකෙට අපි දුරනවා කියලා. එතකොට අපි ශෝකේ කියන එකට අපි ආවනම් ඒ පුද්ගලයා දැන් මේ ශෝකෙට මෙහා පැත්තෙන් තියෙන්නේ මොකද්ද? දෝමනස්සේ නේද? අපි දන්නවනේ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේවි. ඒක අනිත් පැත්තට මේ බලන්න. එතකොට මම පරිදේවි ඉඳන් ශෝකේට ආවා. ඊළඟට මට වෙන්නේ මොකද්ද? මම ශෝකේ ඉඳන් මේ පැත්තෙන් දෝමනස්සයට යනවා කියලා කියන්නේ මේ සංඥාවේ ඉඳන් චේතනාව දක්වා ගමන් කරනවා කියන එකයි. අර මේ පැත්තේ නිකන් වෙක්ටර් එක වගේ මේ පැත්තේ දකුණු අත පැත්තේ මේ පැත්තට එනකොට උඩින් මේ යනවා දකුණු අත පැත්තට. කබලින්කාර ආහාර පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට යනවා. පහළින් දකුණේ ඉඳන් වමට යනවා. ඒකනේ තියෙන්නේ. කෑල්ල කෑල්ල එනවා කියන එක. එතකොට මේ සංඥාවෙන් ඉඳන් අපි චේතනාවට යමු. ශෝකයෙන් ඉඳන් අපි දෝමනස්සයට යනවා. ඔය ශෝකයෙන් ඉඳන් දෝමනස්සයට යනවා කියන එක නිකන් හිතන්න එපා. ඒක හිතන්න පොඩ්ඩක් අර මාන්නේ සහිතව කමං කල්පනා කරන්න ඕන. අර බලන්න පාලම කැඩුනා කියලා කිව්වොත් එහෙම අපි හිතමු. දැන් ඔයගොල්ලෝ පාලමක් නෑ අපි තෝ වේල්ලක් හැදුවා කියලා. වේල්ලක් හදලා ඇවිල්ලා බොහොම සන්තෝෂෙන් ඉන්නවා වේල්ලක් බැන්දා කියලා. ඉන්නකොට තව මනුස්සයෙක් ඇවිල්ලා කියනවා ආන්න අර ඉනාවෙලා කියනවා අර ඔය හදපු වේල් අන්න කැඩලා වුණ වතුර අහක යනවා කියලා. එතකොට මොකද එන්නේ හෝස් ගාලා ඇවිල්ලා මම මහන්සිලා හදපු එක මේක මේ වෙලා කියලා නේද? අර තමන්ගේ මාන්නයක් තියෙනවනේ අර මනුස්සයා අර ඉනාවෙලා කියනකොට මොකද වෙන්නේ? තමන්ට නිකන් මාන්නයට තමයි වදින්නේ නේද? අර මේ මාන්නය සහගතව තමයි තමන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මානාගය කියන එක ඒ කියන්නේ මානාගය තමයි මේ සංස්කාරයේද බයගති දෙන්නා වූ එකේ තියෙන මානිය කියන එක. මේ මානපාරක් තමයි මේ පෙන්නන්නේ. එතකොට මේ මානිය කියන එක පාර වැදිලා තියෙනවා. එතකොට ඒක අමතක කරන්න පිටම ටිකක් ධර්මයේ ගැඹුරුයි. අපි වොන්න එහෙනම් සෝකේ ඉඳන් දෝමනස්සයට ආවම සංඥාවෙන් ඉඳන් අපි ඇවිල්ලා තියෙන්නේ චේතනාව. දැන් ඊළඟට අපි බලනවා මේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක. දුක්ඛ දෝමනස්සනේ අපි කියුවේ නේද? එතකොට අපි අනිත් පැත්තට දුක්ඛයට යනවා. දෝමනස්සේ ඉඳන් දුක්ඛයට. ඉතින් රාතන් වාසේ වෙනවා ඕකේ දුක්ඛය කියන එක ගන්නෙ දොමනස්සය කියන එක ගන්නෙ නැතුව ගන්නේ කියන ප්‍රිය විප්‍රයෝගය අර පල්ලෙහා තියෙන ප්‍රිය විප්‍රයෝගය ආන්න එක ගන්න කියලා. එතකොට ප්‍රිය විප්‍රයෝගේ මතකද අපි ජාතිය කියන එක තියෙනවා දුක්ඛය තියෙනවා ඒකෙන් ප්‍රිය විප්‍රයෝගට ආවා කියලා සතර ආහාර කියද අපි ඉගෙන ගත්තානේ නේද? ජාති දුක්ඛ ප්‍රිය විප්‍රය දැන් එහෙනම් හරියට මේ වලකට ලිඳකට මම ඇදගෙන වැටලා තිනවා ඇවිල්ලා තින්නේ ලිඳ කටේ. එහෙනම් මට බොඩ එන්න තින්නේ තාපව ලිඳ කටේම නේද? ආන්න ඒ වාගේ දැන් මොන මම ඇවිල්ලා තිනවා නම් ප්‍රිය විප්‍රයෝගේ මම ආපහු යනවා ඒ දුක්ඛය කියන එකට අපි ගමන් කරනවා කියන එක තියෙනවා. අන්න ඒ අවස්ථාව වෙනකොට මේ චේතනාව ඉදන් අපි විඥාණයට යනකොටයි ඒක සිද්ධ වෙන්නේ. චේතනාව ඉදන් විඥාණයට යනවා මේ පැත්තෙන් දෝමනස්සේ ඉදන් අපි දුක්ඛේ කරා යනවා. ඒ කියන්නේ ප්‍රිය විප්‍රයෝගේ හරහා අපි දුක්ඛේ කරා ගමන් කරනවා කියන එක. මෙන්න මේ අවස්ථාව පොඩ්ඩක් අපි භාවනාවට කල්පනා කරන්න. මේ විදිහට දැන් පහලින් මේ උඩිනේ මෙහෙම ගමන් කරනවා කියලා තේරුම් අරගෙන මෙන්න මේ අවස්ථාව කල්පනා කරමු. මේ චේතනාව ඉදන් විඥාණයට යන්නව කැල්ල කියන එක. ඔය චේතනාවේ අර්ථ දැක්වීම කියන එක මොකද්ද තියෙන්නේ? ඒකේ පෙන්නනවා ඉතිපි කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා. අජෝ සංඥා අල්ලගෙන ඉන්නවා. මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? අපි අල්ලගෙන ඉන්නේ භවය. ඕගොල්ලෝ හැමෝම අල්ලගෙන ඉන්නවනේ භවය. මම මේ විදිහට තමයි ජීවත් වෙලා ඉන්නේ. ඒක හරියට නිකන් ඔය අඹ ගෙඩියක් අපි හිතමු. ඕගොල්ලෝ රස්සාව කරලා බිල් ගෙවලා ඔක්කොම කරලා ඩොලර් 5යි ඕගොල්ලන්ට ඉතුරුනේ මාසයක්. ඉතින් මේ කර්මණ යනවා මම අඹ ගෙඩියක් කනවා කියලා නේද? එතකොට ගියාම ඩොලර් 5යි තියෙන්නේ. හැබැයි අඹ මුදලාලි විකුණනෝ අඹ වර්ග දෙකක්. එකක් කුණු අඹ, අනිත් එක ටිකක් හොඳ අඹ. හොඳ අඹ ගණන් වැඩි. කුණු අඹේ තමයි ඕගොල්ලෝ ගන්න ඩොලර් 5 දීලා ගන්න පුළුවන් එක ගත්තා. කපලා කාලා දැන් කල්පනා කරනවා මම මෙන්න මේ විදිහට මේ අඹ ගෙඩිය කාලා මේක තමයි මගේ ගේම් එක. මේක කාලා මම ජීවත් වෙලා ඉන්න. මොකද බිල් ගෙව්වයි කියලා මට සැපක් නැහැ. නේද? අන්න අර සුඛයක් අල්ලගෙන මම මෙන්න මේ සුඛය නිසා මම මේකේ අඹ ගෙඩියේ තෙමින්නා වූ සුඛේ මම ජීවත් වෙලා ඉන්නවා කියන අර්ථයෙන් තියෙනවා. මේකෙන් චේතනා වෙලා මොන අපි භවයක් පවත්වාගෙන ඉන්නවා කියන එක තියෙනවා. ඕක තමයි අජෝසති කියලා කියන්නේ. කාමයේ සංගතෝ විරති භාවතෝ අජෝ සංඥා. අජෝ සංඥා කියන්නේ භවය තමයි අජෝසන්නා කියන්නේ. එතකොට මේකෙදී අපි මේ භාවිතා කිරීමක් තියෙනවා. භාවිතා කරනවා කියන්නේ ඩිවලොප් කරනවා. දෙවෙනි වචනේට ආවේ සංයුක්ත භාවිත අජෝ සංඥා. භාවිත කියලා කියන්නේ මොනවද අපි භාවිතා කරන්නේ? ඒක සඳහා අපි භාවිතා කරන්නේ මෙන්න මේ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. මේවා තමයි අපි මේ ඩිවලොප් කරන්නේ. මොකද මගේ මේ අද වේදනාවට වඩා තව හොඳ වේදනාවක් ගන්න. මම දැන් ඉගෙනගෙන තියෙන යම්කිසි ධර්මයක් නම් යම්කිසි කිමිස්ට්‍රි ෆිසික්ස් මොනවා හරි නම් අර තව හොඳට ගන්න නම් මම තව හොඳට ඉගෙන ගන්න ඕනේ නේද? එතකොට එහෙමනම් මම කල්පනා කරනවා මේ පැත්තෙන් මේ චේතනාව පැත්තෙන් යනවා කියලා. මේවා තමයි අපි වැඩි දියුණු කරන්නේ. ඩිවලොප් කරන්නේ. එතකොට එහෙනම් රූපාගේ හොඳ රූපයන් වේදනාව චේතනාව කියන එක. ඊළඟට ආපහු පෙන්නනවා මුලින් පෙන්නේ මොකද්ද? කාමේසු සංයුක්තෝ. සංයුක්තය කියලා කියන්නේ කනෙක්ටඩ්. තම මොනවද අපි තමන් එකත් එක්ක භාවිත මේ එකහුවෙලා ඉන්නේ. රූපයයි වේදනාවයි සංඥාවයි. දැන් බලන්න මෙතන පේනව නේද? අර අපි කිව්වා භාවිතෝ කිව්වහම මෙතන ඇවිල්ලා තියෙනව නේද ටී කප් එක. කබලින්කාර ආහාරේ වේදනා චේතන. කප් එක වාගේ තියෙනව නේද? මෙතන දකුණු අත පැත්තේ අර අත්තින් දන් නිත්‍ය ජැක් එකක් ගහලා වාගේ මේක තමයි හැන්ඩල් එක. ටී කප් එකේ හැන්ඩල් එක. එහෙම නැත්නම් පෙනීරය. පෙනීරේ හැන්ඩල් එක. ඒක තමයි මේ විඤ්ඤාණයක් මේ පැත්තේ හැදිලා තියෙන්නේ. ඉතින් මේ කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මේ සංඥාව කියන එක නේද? මේක මොකක්වත් තියෙනවද? මේක පුස්සක් නෙමෙයි දැන තියෙන්නේ. ඇයි මේක පුස්සක් කියලා කියන්නේ? මේ ටී කප් එක ඇතුලේ මොකක්වත් නැහැ. පුස්සක් කියලා කියන්නේ බලන්න මේ සංඥාව මුලින්ම මේ කබලින්කාර ආහාරය අල්ලන රූපේ අපි සුබයි කිව්වා නේද? ඕක බොරුවක් නේ. මොකද මේ මිනිස්සේ දිහා බැලුවා නම් මේකේ තියෙන දිටිස් කුණපයක් ජරා ගොඩ අසුමුදයක්. මොන පළවෙනි මුසාවක් එතන තියෙනවා. ඊළඟට ගත්තාම මේක නැවත නැවතත් පුඩු පුරා ස්පර්ශ කරන්න පුළුවන් කියලා නිත්‍යයි කියලා තියෙනවා. ඒකත් බොරුනේ. එහෙම කරන්න බෑනේ. මොකද ස්පර්ශ කරමින් ඉන්න බෑ. මගේ ඇහැ වයසට යනවා, අර මිනිස්සයා වයසට යනවා, කන වයසට යනවා නේද? ජරාවටපත් වෙනවා කියන එක තියෙනවා. ඒක නිසා තමයි පේනවා මේක පවත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නම් බොරු දෙකක්. එතකොට සුවේට නිතෙක් අහුනම තමයි අපිට ආවේ සුඛයි කියලා නේ. ඒක නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ මහා මුසාවක් තියෙන්නේ. ගති උත්තර ධ්‍යාන මේ ටී කප් එක හිස්. මෙන්න මේක ඔකුණු දැක්කොත් ඒ භාවනාවේදී ආන්නේ වෙලාවේදී ඔයගොල්ලන්ගේ සිත නතර වෙන්න. අන්න ඒක තමයි අනාස්රෝ චිත්තේ. ඒ අනාස්රෝ චිත්තේ ඔයගලට ගන්න පුළුවන්. ආශ්‍රයයන් නසන්න ඕනේ නෑ. ආශ්‍රයයන් නසලා අනාස්රෝ චිත්ත වෙනවා නම් ඉතින් එහෙනම් කාටවත් උඹ කරන්න පුළුවන් කමක් නෑ. ඉස්සෙල්ලා තමන් දකින්න එපෑ මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ කියලා නේද? ඒක ඉස්සෙල්ලා අනාස්රෝ චිත්තේ කියන එක ගන්න. ඒ අනාස්රෝ චිත්තේ බොහෝ කාලයක් හිටියොතින් තමයි මේ පුද්ගලයා ආශ්‍රයයන් නසනවා කියන එක තියෙන්නේ. මේ කියන්නේ නවත්තලා ඉන්න අවස්ථාව. මේ වෙලාවේදී ඕගලන්ට තේරෙවි නිකන් හරියට අර දැන් දැකලා තියෙනවානේ බයිසිකල් රෝදයක් නතර වෙන්න යනකොට ඔන්න දකුණුවත පැත්තට අර පොඩ්ඩක් මෙහාට යන වම් පැත්තට පොඩ්ඩක් මෙහෙම එන ඊට පස්සේ මැද්දෙන් නතර වෙන ආන්නි වාගේ සිත නතර වෙන මේ වෙලාවට ඕගලන්ට සංඥාවක් නැහැ රූපයක් නැහැ. ඒ කියන්නේ නිරෝධයක් කියන එක නෙමෙයි මේ කියන්නේ. මේකේ අර්ථය මේකයි. දැන් ඕගොල්ලෝ රචනයක් ලියනෝනේ යම් කිසි දෙයක් දැක්කම් පොල් ගහක් දැක්කම රචනයක් ලියනෝනේ මොනවද ලියන්නේ? මුලින්ම ලියන බොරුවක් නේද? පොල් ගහ තාල වර්ගයේ ගසදි කියන. තාල වර්ගය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එන්න බොරුවක් ඕක දානවා. ඊට පස්සේ ඊළඟට කියනවා මේකේ මේ පොල් ගෙඩි වලින් පොල් කන්න පුළුවන්. කටු වලින් මේවා කරන්න පුළුවන්. මේ පරාල වලින් මෙහෙම කරන්න පුළුවන්. පොල් අතු වලින් උයන් මේ වියලා වහලට දාන්න පුළුවන් ආදී වශයෙන් කියන. මොනවද මේ කිව්වේ? මේ ඔක්කොම කිව්වේ ඕගොල්ලන්ගේ භවය පවත්වා ගන්න මේකෙන් තියෙන උදව් උපකාරය නේද මේ කිව්වේ? රචනය කියන්නේ ඒකයි. ඔගොල්ලෝ ලියන්නේ ඔයගලන්ට තියෙන උදව් උපකාරය. ඉතින් ඕක ඔයගොල්ලෝ මේ වල් ගහක් දැක්කම උනත් ඕක කරන්නේ. මොකද වල් ගහට කල්පනා කරනවා වල් ගහ මෙතන නැත්තම් හොඳයි කියලා කියනවා. මොකක් හරි මට වෙන දෙයක් හිතව ගන්න පුළුවන් කියලා නේද? අන්න ඒ වගේ මේ මගේ භවය පවත්තන්න. අර අජෝ සංඥා කියන්නේ මේ භවයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක පවත්තන්න තියෙන උදව් උපකාරය. දැන් මේ අවස්ථාවේදී මේ පුද්ගලයා පොල් ගහ දකිනවා. හැබැයි රචනයක් ලියන්නේ නැහැ. මොකද මෙයා මේක තේරුම් අරගෙන මේක ඇතුලේ මොකක්වත් නැහැ මේ හිස් එකකට නේද මම මේක කරලා තියෙන්නේ. අන්න ඒක දැකලා මෙයා කල්පනා කරනවා මේකේ රචනයක් කිසිම දෙයක් ලියන්නේ මෙයාගේ සිත නතර වෙලා තියෙන්නේ. මෙයා කරකවන්නේ නැහැ මේකත් එක්ක. අර රචනයේ ඉන්නේ උගල කරකවන නිසා නිකම් එක පාටම ආවද තාල වර්ගයේ ගහයි අර සිතලා නේද ආවේ. අරකත් එක්ක තමන්ගේ සිතලා පොල් ගොලියෙන් තියනව දේවල් අනුආවේ. සිතක් නැත්සිතක් නැති මනුස්සයට ඒක නැහැ. හරිද? සැපයි ඒ අවස්ථාව. ඒ අනාසෝ චිත්තේ තමයි ඉන්න පුළුවන්. එතකොට අන්න ඒක තමයි මේ පෙන්නන්නේ තුන්වෙනි ප්‍රතිපදාව කියලා කියන්නේ එතන ඥානය නම් අධිකයි. අර ඵලලාභියටත් වඩා අධිකයි. ඵලයේ පාවිච්චි කළා යා ඒක විඥානීය ධාරාව දෝන එකක් මෙතන මේක දැකලා යා නවත්තන. මෙන්න මේක අල්ල ගන්න. කොහොමද අපි මේ භාවනාව ඒකද කරන්නේ? මේකද කරන්නේ අපි කිව්වා මේ කබලින්කාරාහාර සංඥා චේතනා විඥාන නේද? මේ පැත්තේ පරිදේව ශෝක දෝමනස්ස දුක්ඛ. එතකොට මම කබලින්කාරාහාර ඉඳන් සංඥාවට යනවද? පරිදේවේ ඉඳන් මම ශෝකයට යනවා. එතකොට ශෝකයේ ඉඳන් මම යනවා ඊළඟට දෝමනස්සයට. සංඥාවෙන් ඉඳන් යන්නේ චේතනාවට. අන්න මේ අවස්ථාවේදී මම කෝ අර මැද්ද කෑල්ලක් තියෙනවා මානෙ කියන එක අමතක කරන්න එපා කියලා මානියත් එක්ක තමයි මම මේක කරන්නේ. අර වේල්ල කැඩුනා කියලා ඒ වගේ මානියත් එක්ක. දැන් ඊළඟට අපි ප්‍රීහේ විප්පයෝගිය ගන්නෝ දෝමනස්සය වෙනුවට ප්‍රීහේ විප්පයෝගිය ඉඳන් අපි දුක්ඛයට කියන එකට ගමන් කරමු. මෙතන චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා කියන එක තියෙනවා. එතකොට මේ චේතනාවෙන් ඉඳන් විඥාණයට යන අවස්ථාවේදී අපි දැන් මෙනෙහි කරනවා මේ චේතනාව කියන්නේ මොකද්ද? චේතනාවේ අර්ථ දැක්වීම මොකද්ද? කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා කියනවා. එතකොට අපි එකින් පටන් ගන්නවා අන්තිම වචනේ අජෝ සංඥා. මොකක්ද අල්ලගෙන ඉන්නේ? භවය තමයි අපි අල්ලගෙන ඉන්නේ. භාවිත කරනවා කියන්නේ ඩිවලොප් කරනවා, අගයන් වැඩි කරනවා. මොන අගයන්ද? අන්න ටීකප් එකේ කෙරුවල් තුන නේ. කබලින්කාර ආහාරය, වේදනාව, චේතනාගේ. ඔය තමයි අපි වැඩ දියුණු කරගන්නේ හදන්නේ. මේවා ඉම්ප්‍රූව් කරන්න හදනවා. ඊළඟට මේක සඳහා අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් මොනව හරි තියෙනවනේ යූස් කරන්න නේද? ඒවත් එක්ක තමයි අපි කනෙක්ටඩ් වෙලා තින්නේ, සංයුක්ත වෙලා තින්නේ. මොනවද සංයුක්ත වෙලා තින්නේ? රූපාගය, වේදනාගය, සංඥාගය. එතකොට මේක බලනවා මේ ටී කප් එකේ ඇතුලේ තියෙන මේ සංඥාව මේක ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මොනවාක්ද මේක හිස්? මොන වගේ සංඥාවක්ද? තුච්ච වෙච්ච සංඥාවක්. ඇයි? මුලින් අපි කිව්වා සුබයි කියලා. මේ රූපේ අරගෙන අපි සුබයි කිව්වා. ඒක මුසාව. ඊළඟට නිට්ටයයි කිව්වා. ඒකත් මුසාව. සුබේට නිට්ටයයි කියලා එකහුවල තමයි අපි මේ සංඥාව සුඛයි කියලා මෙතෙන්ින් අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් මේක මහා මුසාවක්. මේ මහා මුසාවක් නිසා මේ හැන්ඩල් එක විඥානීය කියන එක ඇති වෙනවා. ඒකනේ මේ පෙන්නන්නේ. මේක විඥානීය කියලා ඇති වෙනවා. අර කප් එකක් හැදෙනවා කියන එක තියෙනවා. එතකොට මේක ඇතුළේ මගේ ටී කප් එකේ මොකක්වත් නැහැ කියන කල්පනා කරපු ගමන් තමයි විඥානීය හිම නතර වෙනවා. අනාශ්‍රෝ චිත්තේ තමයි දිනකොට හරිම සපක් තියෙනවා. ඒක තමයි දුතුමනේ ඒක පෙන්නන්නේ. ඊළඟට ආපහු පෙන්නනෝ මහණින් නැවත අනිකක්ද කියමි. ආර ශ්‍රාවකතෙමි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්ද පරලෝ යම් කාමයෝත්ද මෙලෝ යම් කාම සංඥාවෝත්ද පරලෝ යම් කාම සංඥාවෝත්ද මෙලෝ යම් රූපයෝත්ද පරලෝ යම් රූපයෝත්ද මෙලෝ යම් රූප සංඥාවෝත්ද පරලෝ යම් රූප සංඥාවෝත්ද යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත්ද යම් ආකින්චානායතන ධ්‍යාන සංඥාවෝත්ද මේ සියලු සංඥාව ඉතිරි නැතෝ නිරුද්ධ වෙද්ද යම් මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නාසඤ්ඤායතන හේතුයි පහදි මේ භවයේ පැහැදීම ඇති කල්ලි මේ භවයේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට පැමිණෙනවා ප්‍රඥාවෙන් හෝ මිදෙනවා රහත් වෙනවා ශරීරයාගේ මිදීමින් මරණින් මත්තේ යම් කාරණකින් ඕකේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥානීට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මහන්න මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හිතු ප්‍රතිපදාවයයි කියන ලැබේ. ඉතින් මේක මෙතෙන්දි පෙන්වන්නේ මේ ඔක්කොම දේවල් ගත්තා. ඒ කියන්නේ රූප සංඥා ඔය විදිහට ධානය සංඥාව නාකින්ඥායතන ඔක්කොම අරගෙන මේ ඔක්කොම දේවල් නිරුද්ධ වෙනවා. ආන්නේක සාන්තයි ප්‍රණිතයි ඒතන් සන්තන් ඒතන් පණිතන් යදිදන් නිව සංඥා නාසඤ්ඤායතන කියලා ගැනීමෙන් තමයි ආයතෙන් තාවා. ඉතින් ඔයගොල්ලෝ දන්නෝ මේ අපේ ඔක්කොම තීරණයන් අපි අරගෙන තියෙන ওই තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්තා වූ තීරණයන් තමයි අපි තියෙන්නේ. එතකොට ඒ එහෙම තමයි මේ සංස්කාරයෙන් හැදිලා තියෙන්නේ. ඒ සංස්කාරයන් මගේ නිමේ කියලා ගැනීමෙන් තමයි මේ පුද්ගලයාට මේ නිව සංඥා නාසඤ්ඤායතනට යන්න පුළුවන්කම කියන එක ඇති වෙලා තියෙන්නේ. මේ සංස්කාරයන් වලට මගේ කියලා ගන්නේ නැති. ඒ කියන්නේ බලන්න දැන් වඩු බාසුන් නැහැ. සාමාන්‍යයෙන් ආඩම්බරයිනේ. වඩු බාසුන් නැහැ මේසයක් හදලා ගහනවා නේද මේසය යටපැත්තෙන්. මමයි හදපු වඩු බාසුන් නැහැ මේ හදපු දිනේ කියලා දාන ගතියක් තිබුණා ඉස්සර කාලේ. එතකොට දැන් අපි හිතමු ওই වඩු බාසුන් නැහැට ඒ ලී කෑලි තුනක් හම්බ වෙනවා මේසයක් හදන්න. ලී කෑලි තුනෙන් එකක ගුල්ලු ගහලා අනිත් දෙක හොඳට තියෙනවා. මේ මනුස්සයා මේකෙන් හැදුවා මේසයක්. හැදුවට පස්සේ යාට පේනවා දකුණු අත පැත්තේ කකුලට ඇවිල්ලා තියෙන අර මුල්ලු ගහපු ලී කෑල්ල. එයාක පොට්ටි එකක් දාලා වහන්න පුළුවන්. හැබැයි එයා දන්නවා මේ මේස කොහිලා හරි කඩාගෙන වැටෙන්න පුළුවන් කියලා. එතකොට එහෙමනම් එහෙම දන්නවනම් එයා දැන් බෝඩ් එක යටින් ගහන්න යන්නේ නැහැ. ඒත් සවුත් වෙන්නේ මේක කඩාගෙන වැටුනොත් නම ගහන්න යන්නේ නැහැ. ඒ කියන්නේ හදපු සංස්කාරය මගේ කියලා ගන්නේ නැහැ. ඒ කියන්නේ එයා අනිත්‍යභාවය දන්නෝ කොයි ප්‍රමාණයටද හදන්නා වූ සංස්කාරය මගේ නොවන ප්‍රමාණයට. එයා ලී කෑලි තුනම අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. එයා දැක්කේ එකයි ගුල්ල ගහලා තිනවා කියලා. අනිත් දෙක හොඳයි කියලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ යම් ආකාරයකට සංඥාවේ අනිත්‍යභාවය දන්න විඥානි හදන්නා වූ සංස්කාරය මගේ නොවන ප්‍රමාණයට ක්ලේම් කරන්න නැති ප්‍රමාණයට. අන්න ඒ පුද්ගලයා තමයි නිව සංඥා නා සංඥායෙන්ට යන. ඉතින් මේක තව චුට්ටක් පැහැදිලි කරනවා නම් ඔය විඥානේ හට ගැනීම කියන එක අපි බැලුවොත් ඉන්නේ. ඕක හරියට නිකන් ඕගොල්ලෝ දැකලා තියෙනවනේ බෙල් ෂේප් කර්ව් එක. අර බෙල් එක ගහන්නේ අපි නේද? අන්න ඒ කර්ව් එකක අපි ගත්තොත් එහෙම අපිට ඔන්න මුලින්ම එනවා අර බෙල් එකේ උඩට යන්න ඉස්සෙල්ලා ඕගොල්ලන්ට පේනවා මේ දැන් බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක් නේද? මේ බෙල් ෂේප් කර්ව් එක නම් මෙන්න මේ මෙතන 2B ඩයග්‍රෑම් එකේ ওই නාම රූප කියලා දාලා තියෙන්නේ. අන්න ඒ වාගේ තැන. මේ උඩ පොයින්ට් එක හිතන්නකෝ. මනෝ සංචේතනා තියෙන තැන තමයි බිල් එකේ අර පීක් එක තියෙන එක නේද? එතකොට මෙන්න මේ වාගේ අපි ඔන්න A කියලා අපි හිතමු මෙන්න මේ පොයින්ට් එක අපි ලකුණු කරනවා කියලා. ඒ බෙල් ෂේප් කර්ව් එකේ. ඔන්න ඔය A කියන එක හැදුනට පස්සේ ඒ කියන්නේ ඕක හැදුනා කියලා කියන්නේ ඔය පළවෙනි රවුමෙන්ම අර දැක්ක ගමන් සුබයි කියලා ගන්න කතාව තමයි උතන තියෙන්නේ. ඕක හැදුනාම ඕගොල්ලන්ට තියෙනවා මේ ඕගොල්ලන්ගේ ඇඟේ ඇතුලේ තමන්ගේ ඇතුලේ තිබිච්ච දෙයක් තමයි හවුස්සුනේ. හරියට නිකන් කොයින් එකක් දැම්මහම ඩස්ට් එක තියෙන තැනකට ඩස්ට් එක ඇවිස්සෙනවා නේද? ඩස්ට් එක නැත්තම් ඇවිස්සෙන දෙයක් නැහැ. අන්න ඒ වගේ අර මනුස්සයෙන් දැක්ක ගමන්ම එකපාරටම තමන්ගේ ඇතුලෙන් එන්නේ මොකද? අර පෙර තමන්ගේ ඒව විඳලා යම් ආකාරු දේවල් දෙනවා මේවා තමයි එන්නේ. ඒ කියන්නේ අර නිලියක් දැක්කම මාලි පොන්සේකා වගේ අන්න ඒ වගේ මොකක් හරි තමන්ගේ සිතේ ඒක දාගන්න. ඒ කියන්නේ තමන් අර කලින් ඇති වුණා වූ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක දැක්කහම තමන් හදනවා තමන්ගේ බෙස්ට් එක. දැන් උදාහරණයක් ගත්තොත් කෑමක් කනවා නම් කෑමක් කෑවහම ඕගලන්ට ඔන්න ඒකේ යම්කිසි රසයක් තියෙනවා. මොකද්ද ඕගලන්ට සිහි වෙන්නේ? චම්මම් පොඩි කාලේ කනකොට කොච්චර රහට මේක කෑවද? තමන්ගේ තියෙනවනේ හැම වෙලාවෙම ස්නැප්ෂොට් එකක් තියෙනවා. මේ ඉස්සර කාලා ඉස්සර විඳලා තිබුණා වගේ මේක ඉස්සර වගේ නෙමෙයි මේක. දැන් මගේ දිවේ ටේස්ට් බඩ්ස් එහෙම අඩු වෙනවා. ඒක නිසා මේක අරක වගේ නෑ. තමන් කියන්නේ අර පෙර එකට ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ මාන්නේන් අර ලොකුම හොඳ පීක් එක තමයි තමන් හදන්නේ. තමන්ගේ බෙස්ට් පීක් එක. මුදම කාලේ මං තරුණ කාලේ මම මේ ස්පර්ශයන් ලැබුවාම කොහොමද මම ළමා කාල ලැබුණාම කොහොමද තමයි බෙස්ට් එක තමන්ට තියෙන. ඔය බැලුවොත් එහෙම ඔය එකක් නෙමෙයි ස්නැප්ෂොට්ස් ගණනාවක් තියෙන. ඒවයි හොඳ පීක්ස් තමන් ඇති කරගෙන තියෙනවා. පෙලක් ඒ වගත්තාම තමන්ගේ ඇත්තටම කියනවා මිදලක් නැහැ. තමන්ගේ සිතින් ඉන්ෆ කළා අනුමාන කළා ඇති කරගත්ත දේවල්. දැන් අපි හිතන්න බලන්න ඕගොල්ලන්ගේ ඊතර මේ උඩ තට්ටුවට යන්න තියෙන ස්ටෙයා කේස් එක පොඩ්ඩක් මේ රොටන් වෙලා මොනවා හරි ජරා වෙලා තියෙනවා කියලා. දැන් ඕගලන්ට හිතෙනවා මේක මාරු කරලා වෙන එකක් දාන්න ඕනේ කියලා නේද? දාන්න කියලා හිතනකොට ඕගලෝ දාන්නේ සාම්පල් එකක උන්ට අල්ලපු ගෙදර මිනිස්සයාගේ මේ જાතික. අර ගෙදර තියෙන්නේ මේ මේගොල්ලන්ගේ තියෙන්නේ මේක. දැන් ඔය මේ වගේ නෙමෙයි මම මේක රත්තරන් වලින් දාන්නේ. රත්තරන් වලින් ස්ටෙයා කේස් එකක් ඕගලෝ දැකලා නැති වෙන්න පුළුවන්. නමුත් ඕගලෝ හිතනවා මේක මෙහෙම දැම්මොත් කොහොම වෙයිද? බලන්න ඕගලන්ගේ මාන්නයත් එක්ක ඔය එන අගය කවදාවත් මේ රූපයක නැහැ. නේද? ඒක කිසිම ආකාරයක මොකද මේක තමන්ගේ අතීතයේ විඳලා තිනේවත් එක්ක ඉමීඩියට්ලි ගැළපීමක් තියෙනවා. ඒ වගේම ඊටත් වඩා හොඳ ඒවා තමන් හිතපු දේවල් නිසා ඇති වෙලා තියෙනවා. විඳලක් නැති. මේක කවදාවත් යන්නේ නැහැ. එතකොට මේ B කියන පොයින්ට් එක හදන. අන්න මේ B කියන පොයින්ට් එක හැදුවා කියන්නේ ඕගොල්ලන්ගේ කර්ම විඥානේ. B හැදුවා නම් ඒ කියන්නේ උඩ P පොයින්ට් එක හැදුවා නම් ආන්න තමන්ගේ විඥානේ දෙවිනි දෙවිනි රෞමිති තමයි ඒක ඕගොල්ලෝ කරන්නේ. එතකොට ඒ බෙස්ට් එක ගන්නවා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ මේ පුද්ගලයා මෙහෙම එකක් හදන්න යන්නේ නැහැ. මොකද මේ සංස්කාරයන් වලට එයා අගයන් දෙන්නේ නැහැ. අර බඩු බාසුන් නැහැ අගය දෙන්නේ නැහැ වගේ එයා දන්නවා මේක කඩන යනවා වැඩක් නැහැ කියන අර්ථය තියෙන නිසා ඒ නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභිය එක කරන්න යන්නේ නැහැ කියන එක ඒක තියෙනවා. එයාට ඒක ගැන හැඟීමක් නැහැ. හැබැයි එයාගේ යම් ආකාරයෙන් සියුම්ම කෙරෙනවා. එතකොට මෙන්න මේක තමයි ඒ කාරණාවෙදි පෙන්නන්නේ. ඊළඟට පෙන්නනවා මෙසේ වදාළ කල්ලිය ආයුෂ්මත් ආනන්ද ස්ථිරතෙම භාගතුන් වහන්සේට මේ කාරණේ ප්‍රකාශ කළා. ස්වාමිනී මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිපන්නේ මේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපත්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසයි විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මහානදම් පිරිනිවෙයිද කියලා බලන්න. එතන ආනන්ද හාමුදුරුවෝ දැනගෙන තියෙන ඉඳලා තියෙන හරියටම මේ කර්ම විඥානීය ගැන අර නිවසඤ්ඤා නාසඤ්ඤායතන එනකන් ඇවිල්ලා මේ අපි කතා කරපු විඥානීය තමයි මේක පෙන්වන්නේ කියලා. ඒතර මෙතෙන්දි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්දේ මේ ඇතම් මේ මහානේ පිරිනවම පාන්නේ. මේ ඇතම් මහානේ පිරිනවම පාන්නේ වදාලා. ස්වාමිනී යම්හ හේකින් මේ ඇතම් මහානේ පිරිනවම පාන්නේද? ඇතම් මහානේ පිරිනවම පාන්නේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍යකවර ආනන්දේ මේ ශාසනයේ මහානතෙන් මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේ ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතෙම මේ උපේක්ෂාවට මමේ මාගේ සතුටුයි. මමේ මාගේ කේ මමයාගේ තෘෂ්ණාවෙන් බැසගනි. කියන්නේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. මේ පුද්ගලයා අර ඉහළ ධානයන්ට ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? අභිනන්දනා කරනවා. ඒක ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මමයම ආදී ආදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥාණී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩි කොට අල්ලා ගැනීමයි ආනන්දේ. දැඩි කොට අල්ලා ගැනීම සහිත වූ මහානතේ පිරිනොම් පාන්නේ නොවේ. ස්වාමී දැඩි කොට අල්ලා ගන්නා වූ මහානතේ කුමක් දැඩිසේ අල්ලා ගැනීම? නව සංඥා නා සංඥා ඇතේ. පදාලේ ස්වාමී මේ මහානතේ වුණේ දැඩි කොට අල්ලා ගන්නා ලබ ශ්‍රේෂ්ඨ භවයේ අල්ලා ගනි ආනන්දේ මහානතෙම වනායි දැඩුට අල්ලා ගන්නවා ශ්‍රේෂ්ඨ භවයේ අල්ලා ගන්නේ ආනන්දේ මේ නේම සංඥාන අසඤ්ඤාතනයක් වේද මේ වනාහි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බලන්න ඒකේ ඔයගලන්ට පේනවා අර නේව සංඥාන අසඤ්ඤායතන අර බෙල් ෂේප් කරලා කියන උඩ තැන කියන එක කතාවක් තියෙනවා. එතකොට මෙතන අභිනන්දන කරනවා නම් ඒ බුදුරැ මේකේ ගැළවිලක් නැහැ කියන එක පේනවා. අනිත් අතට මේ බුදුහාමුදුරු මේකේ පෙන්නලා දීලා තියෙනවා නේද මේ නිව සංඥා නා සංඥායතනිය තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා. මේ මනුස්ස ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක තමයි මොතොම් භවය කියලා. මේකට උදාහරණයක් ගන්න මොකද? බුදුහාමුදුරු පහළ වෙන්නේ මේකෙන්නේ. මේකේ තමයි ප්‍රඥාවන්තයෝ ඉන්නේ මේමයි කියලා. මේක ඇවිල්ලා මේ අන්තිම ඒ කියන්නේ ගත්තාම ලෝකවලින් පල්ලෙහාම එක. මේ අපි හැමෝම ඉන්නේ මේ ලිස්ස ලිස්ස යන්නා වූ තැන. මේ නිව සංඥා නා සංඥායත ලාභියක් තමයි මාණේ අඩු. එයා තමයි උඩම තැන ඉන්නේ. මනුස්සයා කියන සත්‍යය ඇන්නේ මේකේ බොටම් එකේ පල්ලෙහාට වැටිලා ලිස්සල වැටිලා ඉන්න අසරණ කත්තේ ඉන්න මනුස්සයා. ඉතින් මේ අයට තේරෙන්නේ නැහැ මේ අනිද්දයන් තලයන් තියෙන මේක දෙක අතර. එතකොට මේ පොත්ගලයා තමයි මාණේ වැඩි. ඕගලන්ටත් වඩා මාණේ වැඩි. මනුස්සයන්ටත් වඩා මාණේ වැඩි. සත්තුන්ට මං සත්‍යයේ මනස බලලා තියෙන රහතන් වහන්සේත් එක්ක අහුවුණා. ඒක කුරුල්ලෙක්ගේ මනස බැලුවාම මේ කුරුල්ලා මේ පොඩි ඒක සිතාගෙන ඉන්නේ මේ කාමරෙන් එකක් සයිස් එක. ඒකට හිතෙන්නේ යා යා වගේ. ඒකනේ අර අනිත් සතෙකුට පොටන්නේ යන්නේ. දැන් ඕගලන්ට බල්ල කණ්ඩ පයින්නවා නේද? ওই බල්ලා කණ්ඩ පයින්නකොට ඒ බල්ලට හැංගීම තියෙන්නේ. ඒ බල්ලා ඕගොල්ලෝ වගේ දෙකක් වගේ විශාලයි කියලා. එයාගේ මාන්නේ ස්වභාවය එකයි. අර පයිපාරක් වැදුනාම තමයි තේරෙන්නේ කවුද ලොකු කවුද පොඩි කියලා. එතන මාන්නේ කියන එකයි ඒ කියන්නේ පල්ලෙහාට යන්න යන්න මාන්නේ වැඩි. නිව සංඥා නා සංඥායතට යන්න නම් මාන්නේ කපන්න ඕනේ. මාන්නේ අයින් කළා මෙන්න මේ පාර තමයි මාන පාර. ඔය ටූ වීලා එක නම් එකේ සංස්කාරයේ ඉඳන් බයගත තියෙන පාර තියෙන්නේ. ඔන්න ඕක ගැන හැඟීමක් නැහැ නිව සංඥා නා සංඥායතට ලාභයකට අගයක් දෙන්නේ නැහැ. ඒ අගයක් දෙන්නේ සංස්කාරවලට අගයක් දෙන්නේ නැතුනේ අර වඩු බවසුනේ හදපු මේසෙට අගයක් දුන්නේ නැහැ නේද? අගයක් දෙන්නේ නැතුව තමයි නිව සංඥා නා සංඥායතන. ඉතින් මේ වරදව වටහා ගන්න. ඇයි බුදුහාමුදුරුවෝ මේකේ පහළ වෙන්නේ? බුදුහාමුදුරුවෝ මේක පහළ වෙන්නේ බැලන්ස් කරන්න. ඒ කියන්නේ බලන්න තථාගතයන් වහන්සේ බැරි වෙලාවත් දිවි ලෝකේ පහළ වුණා නම් ඕගොල්ලන්ට මොකද්ද කරන්න පුළුවන්? උඩ පනින්න පුළුවන් නේද? එච්චරයි. වෙන දෙයක් කරන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ මේ පහළ වුණා ඕගොල්ලන්ට බණ අහන්නත් පුළුවන් දිවි ලෝකේ ඉන්න දෙවිවරුන්ට ඒගොල්ලන්ට හැකියාව තියෙනවා මේ ඇවිල්ලා බණ අහන්න රාහු ලෝකේ අය කුටුම් මේක ඇවිල්ලා අහන්න පුළුවන්. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ එහෙම කරන්නේ. ඉතින් මේ මිනිස්සු වරදවා වටහා ගන්න. අකනිට රාම ලෝකේ නේ ගත්තාම ඉතින් ඔය හොඳම රහතන් වහන්සේලා ඉන්නේ. ශ්‍රේෂ්ඨතම රහතන් වහන්සේලා. ඉතින් ඒ හැම එකෙම ඉරූ ප්‍රඥාව නෙව ගන්න පුළුවන්කම කියන එක. අකනිට රාම ලෝකෙට එහෙම යන්න නම් ඉතින් ඉහළ වූ ප්‍රඥාව සම්බෝධි ඥානයක් එහෙම තියෙන්නත් ඕනේ. ඒ තරම් ගැඹුරු දෙයක් තියෙන්නේ. මිනිස්සු මේ තේරුම් ගන්නෙ නැහැ. හිතනවා මේක තමයි ලොකුම එක කියලා තියෙන්නේ. මාන්නිය නිසාම තමයි නේද? දැක්කද? අපි උස්සන්න මොකද්ද ගත්තේ? බුදුහාමුදුරුවෝ නේ. බලන්න කොච්චර තුච්චද කියලා. බුදුහාමුදුරුවෝ අපේ ගොඩට දාගෙන මිනිස්සු කොලේ උසස් කියලා කිව්වා. ඒක පේනවද? උස්සන්න නම් ඒකයි අර දැන් ක්ලබ් එකකට යන කට්ටිය මම මේ ක්ලබ් එකේ අර චයාමන් ඉන්නවා මේ චයාමන් ඉන්නවා අරයා ඉන්නවා මෙයා ඉන්නවා ඔක්කොම ලොකු කොහොම හරි මමත් ඒ ක්ලබ් එකට යන්න ඕනේ නේද? බර හොඳම එක්කෙනා දාගත්ත බුදුහාමුදුරුවෝ දාලා අපි උස්ස ගන්නයි මේ හදන්නේ. මාන්නියම තමයි තව තවත් වැඩි කරගන්නේ. එතකොට ඊට පස්සේ පෙනෙනවා ආනන්දේ මේ ශාසනීය මහානතමේ මෙසේ පිළිපන්නේ මේ පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දී නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකරනී නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද එතෙ මේ උපේක්ෂාවට මමේ මගේ සතුට නොවේ. මමේ මගේ නොකියයි ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. ඔය උපේක්ෂාවට සතුට නොවන්නා මමේ මගේ නොකියන්නා ඔය බැසගෙන නොසිටින්නා ඕගේ ඇසුරු කලාව විඥානීය වේ. ඒ දැඩි කොට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්ලා ගන්න නැත්තා වූ පිරිපාන්නී කියලා වදාලා. ඉතින් මෙතෙන්දි පෙන්වනවා මේ නාබිනන්දති නාබිවදති නජෝ සායතිට්ඨති කියන්නේ අර ඉහළ උද්‍යානයන් ගියාද ඒව උපේක්ඛාවට ගියා ඒව එකක්වත් අභිනන්දනා කරන්නේ නෑ. එයාට නිර්වාණය විතරයි ඕනේ කියන එක තියෙනවා. ස්වාමිනි ආශ්චර්ය, ස්වාමිනි අද්භූත, ස්වාමිනි ඒ සමාපත්තිය ඇසුරකට භාගතුන් වහන්සේ විසින් ඕගයන් විතර කිරින් වදාහරලා දෙනවා. ස්වාමිනි ආරෝ මොක්ෂේ කවරියද? ආනන්දේ මේ ශාස්ත්‍රීය ආරශාවක දෙවි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්ද්ද පරලෝ යම් කාමයෝත්ද්ද මෙලෝ යම් කාම සංඥාවෝත්ද්ද පරලෝ යම් කාම සංඥාවෝත්ද්ද මෙලෝ යම් රූපයෝත්ද්ද පරලෝ යම් රූපයෝත්ද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්ද්ද පරලෝ යම් රූප සංඥාවෝත්ද්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්ද්ද යම් ආකින්ජානායතන සංඥාවෝත්ද්ද යම් නේව සංඥා නාසංඥායතන සංඥාවෝත්ද්ද මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙහි දැඩිව අල්ලා ගැනීම නැතු චිත්තයාගේ යම් විදීමක් වේද ආමෘතිය නම් වේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතනදි පෙන්වුවා මේ ඔක්කොම කාමයන් කාම සංඥාවන් ওই විදිහට රූපයන් ඊළඟට රූප සංඥාව ධ්‍යාන සංඥාව ආකින්චනායතනය නෙව සංඥානා සංඥායතන මේ ඔක්කොම සක්කාය. සක්කාය කියලා කියන්නේ ඕන් බොඩි කියන එකයි. මේවා ඔක්කොම හැදිලා තියෙනවා. මේක හරියට දැන් අපි ඉස්සෙල්ලා අනාශ්‍රෝ චිත්ත කතාවේදී පෙන්වන නේද උඩින් අපි නිකන් ලීය වාගේ උඩට කබලින්කාර ආහාර පැත්තේ ඉඳන් විඥාණයට යනවා. පල්ලෙහැන් මොකද? පරිදේව ශෝක දුක්ඛ දෝමනස කියලා මේ පැත්තට යනවා නේද? ඉතින් මේක නිකන් මේ ෆ්‍රේම් එකක් නේ මේක හැදෙන්නේ. පහලින් ආව උඩින් ගියා නේද? ඔක ෆ්‍රේම් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේක මේ ධාරාව විඥානීය ධාරාව ගලන ක්‍රමයයි මේ පෙන්වන්නේ. උඩින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා පල්ලෙහැන් ඊට පස්සේ ඒකට සපෝට් කරනවා. මේක වටේ ධාරාව ගමන් කරනවා. මේ ධාරාව ගමන් කරන්න මොකද වෙන්නේ? මෙන්න මේ චේතනාව කියන තැනින් පල්ලෙහැට යමක් බහිනවා. අර අහම් මමන් කියන තැනට ඒ දෙන්න එක්කවෙලා ඉන්නේ නේද? ඒ දෙන්න හැංගිලා තින්නවා මේකේ. මේකේ එන්න එන්නම ඒවා එකතු වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ බ්ලොටින් පේපර් එක කියන්නේ. බ්ලොටින් පේපර් එක ඔන්න ඔයගොල්ලෝ වතුර ටිකක් මේකට උරන නේද? වතුර ටික ඉරුවාට පස්සේ බ්ලොටින් පේපර් එකේ වතුර කොහෙද තියෙන්නේ කියලා හොයන්න පුළුවන්. ඒක උරලා ගිහිල්ලා නේද? ආන්නේ වගේ හැංගිලා ගිහිල්ලා නේද? ඒ වගේ තමයි මේක මේ විඥාන ධාරාව පවත්තන්න මේක එන්න එන්නම මෙතනින් පල්ලෙහාට බහින බ්ලොටින් පේපර් එකට උරනවා වගේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා වතුර අපි යන වතුර බේසමක ගත්තාම වතුර මේ සිංකේ එක වතුර දැම්මයින් පස්සේ කොහෙද යන්නේ කියලා නෑ. පයිප් දෙකේ ගිහිල්ලා වගේ නේද? ගිහිල්ලා කොහේ හරි හැංගෙනවා. ආන්නේ වගේ තමයි මේකේ මේ විඥාන ධාරාව පවත්තලා මේක සම්පූර්ණයෙන් ඇංගිලා තිනවා. එතකොට මේකෙන් තමයි මේ සක්කාය කතාව ඇති වෙලා තියෙන්නේ. ඕන් බොඩි මම මෙහිමයි කියලා දික්ටින් එක තමන්ට ඒව ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක මේක අල්ලා ගන්න නැතුව මේක අයින් සක්කාය කියන එක අයින් කරනවා නම් අන්න ඒක අමෘතිය වෙනවා කියන එක ඒ පුද්ගලයා තේරුම් ගන්නවා. ඒක තමයි නිර්වාණය කියන එක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ මෙසේ වනායි මා විසින් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ඒ සමාධිය ඇසුරකට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරන ලදී. ආර්ය විමුක්තිය දේශනා කරන ලදී. ආනන්දේ ශ්‍රාවකයාට වැඩ කැමතු අනුකම්පායත්තා වූ ශාස්ත්‍රෝ විසින් අනුකම්පා උපදවා කරයුතු යමක් වේද? මා විසින් ඒත ඔබට කරන ලදී. ආනන්දේ විමුක්ෂ මූල වෙත, ශුන්‍යාගාර වෙත. ආනන්දේ ධ්‍යාන කරව සමාධි උපදව ප්‍රමාදනෝ පසු තැවෙනෝ මේ තොකට අපගේ අනුශාසනාවේ කියලා තථාගතයන් වහන්සේ වදාළ. භාගතුන් වහන්සේ මේක වදාළ සතුටු සිත්ති ආනන්ද විශ්සිරදී භාගතුන් වහන්සේගේ වචනින් සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට මේකේ ඕගලන්ට භාවනා කරන්න හැම එක්කිනාටම ඒ අලුතෙන් කරන එකට උදව්වක් භාවනාව මේකේ තියෙනවා. ඒ කියන්නේ බලන්න අර පළවෙනිම වාක්‍ය අල්ල ගන්නකොට මෙතෙන්දී බුදුහාමුදුරුවෝ භාවිතා කළා මේ අර අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මොසදානි මයාකත මේතම් බාලලාපනා නේද? එතකොට අන්න එක ගත්තාම මේ කාමේ අනිච්චයි චුත්තයි තුච්ච දෙයක් මුසාවා මොස ධර්මයක් මායාවකින් කරන ලද්දක් කියන්නේ බාලයාගේ වචනයකින් සිදුවුවක් කියන්නේ. මෙන්න මේක කල්පනා කළා මේකෙන් ඇතිවෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියනීම තමයි මට ඇතිවෙන්නේ කියලා කල්පනා කළා. මම මේ මායාවේ කුකුල් කොටු. මේක තමයි මායාවේ කුකුල් කොටු. මේ මායාවේ කුකුල් කොටුවෙන් මම එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් ගන්න. එතකොට ඒක සඳහා මම මොනවද භාවිතා කරන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මාරය අෂ්ටාංග මාර්ගයේ සප්තපොජ්ජංගේ නේද? විරිය විරිය හතර අන්න ඒ වගේ ඒවා භාවිතා කරලා මම කොහොම හරි මේකෙන් එළියට පැන ගන්න. අන්න එහෙම අදිටන් කිරීමෙන්ම යාට පුළුවන්කම තියෙනවා. මේකේ අර අපමාණං සුභාවිතා කියන ඒ සුභ කියන විමුක්ති සාගත ස්වභාවයට යාට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒක තමයි පළවෙනි එක. එතකොට ඊළඟට ගත්තාම දෙවෙනි එකට පෙන්නනවා මේකේ අර පෙන්නවා මේකේ රූපය නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ධාතු නේද? මේ කාම සංඥා ඔක්කොම ඇති වෙන ධාතු. මතකද අපි කළා තියෙනවානේ අර දදුතෝ පුඤ්ඤම් පවටිද ගාතාවත් එක්ක නේද? අර අසුචි පටවිය ඒක මගේ නෙමෙයි නේද? ඒ විතර කේසුලොම් පටවිමෙව මගේ නෙමෙයි. අන්නේ ආර්ථය භාවිතා කිරීමෙන් ආපහු එයාට පුළුවන්කම තියෙනවා ආකාස සංඥායතනට එහෙම යන්න. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මේ ඔක්කොම මේ කාම සංඥා රූප සංඥා මේවා ඔක්කොම ඇවිල්ලා අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියලා. නාභිනන්දති නාභිවදති නජෝ සායතිටිති අපි මේ දක්වාම ඇවිල්ලා තිනවා. ඒක අර ඒරියා 1 කිව්වේ. ඒ දක්වාම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අර අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කීනීම ඇති වෙනවා. මේ සාරම්භ කීනීම මේවා ඇති වෙලා මේ ගන්නවා රූපය, රූප සංඥා, කම්පාන වන ධාන සංඥා, විඥානං ඡායතන සාගතෝ ධාන සංඥා මේ සියල්ල නැති වෙලා යනවා නම් ශාන්තයි ප්‍රණීතයි. ඒතං සන්තං ඒතං පණීතං. මොකද අපිට දිනන්න බෑනේ. මම මොකක් හරි එකක් හොඳයි කිව්වා නම් තව මොනසෙක් කියනවා ඊට වඩා හොඳ එකක් තියෙනවා කියලා. ඉතින් එහෙමනම් මම කැමති මේ වේදනාවේ Nirodhe. මට මේ කම්පිටිෂන් එක දිනන්න බැරි නම් වේදනාවේ Nirodheට කැමති වෙලා අපිට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් අන්න මේ අවස්ථාවේදී තමයි අපි අර මේ ඩයග්‍රම්ස් එක්ක අපි පැහැදිලි කළේ අර භවය භෝගී ඕකාරයත් එක්ක අහංකාරය ඇති වෙනවා. ඒ අහංකාරය නිසා අපිට මමංකාරය ඇති වෙන මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා කියන අර්ථය. ඒකෙන් අපි ආවෝ ඒ පස්වෙනි ස්ලයිඩ් එකට. අන්න ඒක තමයි ඔයගොල්ලෝ විශේෂයෙන්ම භාවනාවට ගන්න මේකේ. ඒකේ අපි කල්පනා කරනවා මේ අභිනිවේෂය අවිද්‍යාවයි මෙතන තිබෙනා වූ මෝහයයි. මෙන්න මේ තුන නිසා මේ පරාමාස කායකාන්ති ඉඳන් සත්‍යයට ඇදෙනවා. ඒක ඇදෙන්නේ ප්‍රසන් මොමන්ට් එකේ. මේ දැන් මොහොතේදී තමයි ඒක වෙන්නේ. එතකොට එතෙන්දී උදව් උපකාර වෙන්න ඕගලන්ට අර විඥාන ආහාර පාර ගැන හොඳට භාවනා කරන්න පුළුවන්. මේක නිසාත් වෙනවා, මේක නිසාත් වෙනවා. මොකද සංස්කාරයන් අල්ලගෙන විඥානීය පැවතිලා අපි උඩට ගිහිල්ලා ආපහු ඇදෙනවා. ඒක නිසා උඩට ගිහිල්ලා මේක ඇකිලීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේක හිතන්නකො මෙහෙම මේ මෝහයෙන් පටන් ගත්තොත් ඕගොල්ලෝ හිතන් මතකද අර මෝහජ පරිදාහය කියලා තියෙනවා. මතකද අපි ඩයග්‍රෑම් එක ඒකෙදි පෙන් ලෝභ දෝෂ මෝහත් එක්ක අපි පෙන්නුවේ. ඒකෙ පෙන්නනවා නේද මේ පැත්තෙන් ලොකුවට මෝහජ පරිදාහය කියලා ලියලා වටේටම නිකන් ලනුවක් දාලා තියෙනවා. ආන් ඒ වගේ හිතන්න මේ කඹේ අල්ලලා මේක. එතකොට හැබැයි ඈතින් ගොඩාක් දේවල් දැන් ඕගොල්ලෝ කට්ටියම ඉන්නකොට වටේටම දාලා මං කඹේ අදිනවා නම් මොකද වෙන්නේ? බම දුර්වලයි නේ. එච්චර හයියක් නැහැ. අන්නේ මොහෙන් වෙන්නව එක මේ අවස්ථාවේදී දුර්වල එකක් තමයි. හැබැයි ඒකෙන් තමයි අපි පටන් ගන්න. අපි මොකද අපි කලින් ඕව කාලා බීලා විඳලා තිබෙන්නව එක නිසයි මම මොකටද අදින්නේ ඕගොල්ලන්. අදින්නේ මගේ යම්කිසි පෙර වූ දේවල් නිසා තිබෙන්නව දෙයක් නේද? එතකොට ඒක දුර්වල එකක්. හැබැයි ඉතින් පස්සේදී මොකද වෙන්නේ? මේ මැද හරියේදී එනකොට මෙතන මේ අවිද්‍යාවෙන් එනකොට දැන් මේ රස්සාව හොඳයි අර රස්සාව හොඳයි අදත්තා දානය කරගෙන ජීවත් වෙනවා කියන එක නිකුවේ නේද? මෙන්න මේ 1 2 3 කින් ලකුණු කරලා තියෙනවා ඔය ලියාගත්ත සින්දනේ. අන්නේ කාරණාවල අර්ථය හොඳට කල්පනා කරන්න. මෙතනදී පෙන්වුවා අපිට පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතේ. ඊළඟට මෙතනදී පෙන්වුවා දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි මේක කරගෙන ඉන්නවා. ඒකනේ අපි කරන්නේ දැන්. එතකොට ඒත්ෙන් දි ඔයගලන්ට පේනවා ආපහු මේක ඇදීමක් කියන එක සිද්ධ වෙනවා කියන. එයාගේ හැබැයි මේ මේක වෙන්නේ තණ්හාවත් එක්ක. තණ්හාවත් එක්කයි මේක අර කැරකෙනකොට එක පාට මේක යන්නේ. එතකොට ඒ අවස්ථාව එක පැත්තකින්. අනිත් ආපහු පේනනවා මේ පරාමාස කායගන්ති ඉදන් සත්‍යයට ඇදෙනවා අභිනිවේෂය නිසා. ඒ තමන් ඒකට ඇලිලා සංස්කාරයන්ට කියන එකට ඇලිලා. එතකොට මෙන්න මේ කාරණා තුන ඔයගොල්ලෝ තේරුම් ගත්තොත් මේක හරි විශාල වටිනා වූ ධර්මයක් ඔයගොල්ලෝ තේරුම් ගත්තා වෙනවා. අපේ මනස වැඩ කරන විදිය මේක තේරුම් ගත්තට පස්සේ ආපහු වැඩක් නැහැ වෙන්නේ. මේක වැඩ කරවන්න මේ විදිහට කරන්ඩ වැඩක් නැහැ කියන අර්ථයට තමන්ගේ මනස එනවා. එතකොට බොහොම අවබෝධයක් ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි ওই කාරණා තුන නිසා මේක ඇදෙන අහණේ මමනේ එකට ඉන්නේ පෙර මෝහයයි, කියන්නේ දැන් තිබෙනවා අවිද්‍යාව, ඒක දෙකම එකයි කියන එක අර්ථයටපත් වෙලා තියෙනවා. මේකේ හොයාගන්න බෑ වෙනසක්. ඒකේ අවිද්‍යාවයි මෝහයේ වෙනසක් හොයාගන්න බෑ. මොකද මොකක්වත් මැද්දට එකතු වෙලා නැහැ. මේ දන් සත්‍යයට කිසිම දෙයක් එකතු වෙලා නැහැ. මොකද අර මිනිස්යා මොන් දැක්කා විතරයි. මට කනට ගැහුවෙත් නැහැ. මට මොකක්වත් කංග රසයක් ස්පර්ශයක් දුන්නෙත් නැහැ. මොකක්වත් දැක්කා විතරයි. ඒකත් එක්කනේ මේක වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ ඉදන් සත්‍යයේ තිබිච්ච එක පරාමාස ගාය ග්‍රන්ථයට ඇදීමකුත් තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් මේ පරාමාස ඉදන් සුබයි කියලා මේ පැත්තට ඇදුනා. ඊට පස්සේ ඉදන් සත්‍යයේ ඉදන් ආපහු මේ පැත්තට ඇදීමකුත් තියෙනවා. දෙපැත්තට යනවා කියන එකයි තියෙන්නේ. එතකොට මේ දකුණු අත පැත්තේ ඉදන් වම් අත පැත්තට ඉන්නේ ප්‍රසන්න මූමන්ට් එකේ නෙමෙයි. ඒ කියන්නේ මම විඳලා යමක් කාලා විඳලා තියෙනවා, යමක් එකතු වෙලා තියෙනවා. ඒ මනුව තමයි මම මේක වෙන්නේ. ඉතින් එන්නේ එන්නම පේනවා ජරාව තමයි එකතු වෙන්නේ නේ. දෙපැත්තට ගිහිල්ලා එකතු වෙන්නේ, එන්නේ එන්නම ජරාව තමයි අපිට එකතු වෙන්නේ. සුභයි සුඛයි කිය බොරු බොරු දේවල් එකතු වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයේ හැටියට අපිට තියෙන්නේ දෝමනස්සය කියන එක තමයි අපිට පේන්නේ. එතකොට ඊළඟට අර මං කිව්වා අර ශුන්‍ය මිදන් අත්තේනවා අත්තිනිනවා කියලා ඒක භාවනා කරන්න පුළුවන් කියලා. අනිත් භාවනාව තමයි අර අපි කල්පනා කරනවා මේ ආකින්චන අනාසෝචිත්ත භාවනාව. ඒකත් මතකයි නේද? අනාසෝචිත්ත භාවනාව. ඒකෙදි මොකද්ද අපි කළේ? මේ උඩ කබලින්කාර ආහාරය ඉඳන් විඤ්ඤාණයට යනවා මේ පැත්තේ පරිදේවි ශෝක දෝමනස දුක්ඛය ටී කප් එක බලුවා. අමතක වෙන්නේ හොම දෙනකොට මොකක්ද අර අපි මෙතන අල්ලගන්නේ? මෙතන ඇවිල්ලා අපි කල්පනා කරමු චේතනාවේ අර්ථ දැක්වීම. කාමේසු සංගතෝ විරති භාවිතෝ අදෝ සංඥා. අල්ලගෙන ඉන්නේ මොකද්ද? භවය. අපි ඒක සඳහා දිනු කරන්නේ, භාවිතා කරනවා කියන්නේ, ඩෙවලොප් කරනවා කියන්නේ රූපාගේ වේදනාගේ චේතනාගේ. ඒක සඳහා අපිට මැටීරියල් හැටියට තියෙන මොනවද යූස් කරන්න? කනෙක්ට් වෙලා තියෙන්නේ අපි මොනවද? රූප, වේදනා, සංඥා. ඉතින් මේ ටී කප් එක ඇතුලේ මොනවද තියෙන්නේ? පුසක්. කිසිම දෙයක් නෑ. බොරුවට කිව්වෝ සුභයක්, බොරුවට කිව්වෝ නිත්‍යයක්. මේක හිස්. මෙන්න මේක හිස් කියලා දැකපු ගම ආන්න එහෙමනම් මේ හැන්ඩල් එක හදන්න යන්නේ නෑ. විඥාණය හදන්න යන්නේ නෑ. එතකොට ඒ වෙලාවේදී සිත නතර වෙනවා. ඒක තමයි ඒ කරන් තියෙන භාවනාව. එතකොට එහෙමනම් අපි දැන් තේබුණ වෙලාවත් ඇවිල්ලා තියෙනවා. අපි මිනිත්තු 25කින් 30කින් විතර ආපහු සම්බන්ධව මේ වෙලාවේදී ඔයගොල්ලන්ට මේක මනසට තව දාගන්න පුළුවන්.